ඉදිරිපත් කරන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා වෙන්න පුළුවන් ගරු අනුර කුමාර ඉසානාග මහත්මයා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කතානායකතුමා මෝලාසෙන්ට පැමිණෙනු ඇත.
ගරු අනුර කුමාර දිසානායක මහත්මයා
ගරු සභාපතිතුමනි මූලාසනයේ ඉන්න විශේෂම අපි බොහෝ බලාපොරොත්තු බොහෝ වැකි බොහෝ අනාගත අපේක්ෂාවන් මේ පාර්ලිමේන්තුවේ ඕනෑමට වඩා වැඩියෙන් අහලා තියෙනවා. හැබැයි අපි ප්‍රායෝගිකව අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් සමාජ ජීවිතයත් ඔවුන් ගැන ගත වෙන ආකාරයත් පිළිබඳව අප හොඳට දන්නේ. ඒ නිසා බොහෝ සංකල්පයන් ඕනතරම් අහපු ඕනතරම් කියපු පාර්ලිමේන්තුවක් මේක. ඒ නිසා මම මේ පිළිබඳව වැඩි කතා කරන්න යන්නේ නැහැ. මම අද අවධානය යොමු කරන්නේ මේ පළාත් පාලන අමාත්‍යංශ පිළිබඳව. විශේෂයෙන්ම ගරු සභාපතිතුමා අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක සමීපම ආයතන තමයි ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා. මේවා තමයි සමීපතම ආයතනය. හැබැයි තමුන්වහන්සේ දන්නවා 2015 මාර්තු මාසයේ බොහෝ පළාත් සභාව ප්‍රාදේශීය සභා ආයතනවල කාලය ඉක්ම ගියා. මේ මාසයේදී දීර්ඝ කිරීමත් ඉක්ම ගියා. දෙසැම්බර් මාස වෙනකොට සියලුම පළාත් පාලන ආයතනවල කාලය අවසන් වුණා. ඒ නිසා මේ වන විට සමහර පළාත් පාලන ආයතනවල කාලය අවසන් වී අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. සමහර වගේ අවුරුද්දකට ආසන්නයක් කාලයක් ගත වෙමින් තිබෙනවා. මේ කිසිදු ආයතනයක් යලි ස්ථාපිත කරන්න අමාත්‍යවරයා හැටියට තමුන්වහන්සේ මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ගරු සභාපතිතුමනි, ඒ ප්‍රාදේශ සභා සභාපතිවරු පිළිබඳ එහි පාලනයන් පිළිබඳ අපිට විවේචන තියෙන්න පුළුවන්. පාරවල්වල කොන්ත්‍රාත් ලබා ගැනීමේදී, යම් මිදි කිරීමේදී, ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබා දීමේදී, ප්ලෑන් එකක් අනුමත කිරීමේදී ඒවා කටයුතු කරපු ආකාරය පිළිබඳ විවේචන තියෙන්න පුළුවන්. හැබැයි ඒවා තමයි සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයත් එක්ක බැඳී තිබුණු ආයතන. ඔවුන්ගේ පාර, ඔවුන්ගේ ඒ ප්‍රදේශයේ තිබෙන කසල, ඒ ප්‍රදේශයේ පාරේ බල්බ් එකක් දමා ගැනීම, මාතෘ සායන, මේ වගේ ජනතාවගේ ජීවිතයත් එක්ක සමීපතම ආයතන මේවා. තමුන්වහන්සේ තමුන්වහන්සේගේ ආණ්ඩුවත් ඒ සමීපතම ආයතන මුළුමනින්ම ආක්‍රමණය කරලා නිලධාරි දෙන්නෙත් තුන්දෙනෙක්ගේ පාලන යටතේ තමුන්වහන්සේලාගේ හිතුවක්කාරී පාලනයද ගෙන යමින් තිබෙනවා. මම දැනගන්න කැමති මේ පළාත් පාලන ආයතනය කල් දමන්න හේතු මොනවාද? ඒ නිසා ගරු සභාපතිතුමනි, පළමු කොටම මේ ජනතාවට සමීපව ඉන්න, ජනතාවගේ දෛනික ජීවිතයත් එක්ක ගැට ගැහුණු මේ පළාත් පාලන ආයතනය මැතිවරණ වහම පැවැත්වීම තීරණ ගත යුතු එක් පැත්තකි. අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමනි, මෙම පළාත් පාලන ආයතන සකස් කිරීම සඳහා දැන් ගොඩනගා තිබෙන මැතිවරණ ක්‍රමය, ඒක ගරු සභාපතිතුමනි මුළුමනින්ම දෙවිපක්ෂ ක්‍රමයකට දොරටු විවෘත වෙන මැතිවරණ ක්‍රමයක්. අනිත් සියලු පක්ෂ පළවා හරින ද පළාත් පාලන අමාත්‍යවරයා හැටියට අතවුල් අමාත්‍යවරයා කටයුතු කරත්, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් කෙටුම්පත් කරන ලද අමාත්‍ පනත තමයි මේ පාර්ලිමේන්තුව අනුමත කරේ. ඒ අනිත් සියලු පක්ෂ පළවා හරින පක්ෂ දෙකක් මත පමණක් සියලු පළාත් පාලන ඇතුළ බලය සහ මන්ත්‍රීවරු තීරණය කරන ඡන්ද ක්‍රමය. එනිසා ඒ ඡන්ද ක්‍රමයේ දුබලතාවයන් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, මෙම ඡන්ද ක්‍රමය විකෘතිය. ජනතාවගේ මතයේ ආයතනවල කිසිසේත්ම සාධාරණ නියෝජනය නොකරන ඡන්ද ක්‍රමයක් මේක. එනිසා ගරු සභාපතිතුමනි, මේ ඡන්දේ කල්යනායක වගේම මේ ඡන්ද ක්‍රමයේ ගැටලුත් තිබෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා විසින්ම කියලා තිබෙනවා මෙම ඡන්ද ක්‍රමය සඳහා සංශෝධන 57ක් ගෙන ආ යුතුයි කියලා. ඒ වගේම සීමා නිර්ණය කමිෂන් සභාවේ සභාපතිවරයා මීට පෙර ඡන්ද ක්‍රමය පිළිබඳ සාකච්ඡාවට ආපු සභාවේදී කිව්වා මේ ඡන්ද ක්‍රමය ගැන තමුන්වහන්සේලා හිතා බලන්න, නැවත මහජනයාගේ ඡන්ද කෙරෙහි විශ්වාසය, මහජනයාගේ ඡන්ද ප්‍රතික්ෂේප කරේ වෙනත් තත්ත්වයන් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ලැබෙනවා. මා තමුන්වහන්සේලා අද කියන්නම් මේ ඡන්ද ක්‍රමයට තමුන්වහන්සේලා ඡන්දේ තියන්නේ මේ ඡන්දයට සහභාගී වෙන්න අපි සූදානම්න්නේ. ඔබ වගකීමෙන් කියන්නේ. මේක විකෘති කරන ඡන්ද ක්‍රමයක්. පක්ෂ දෙකක් මත පමණක් මුළු බලය කේන්ද්‍ර වෙන ඡන්ද ක්‍රමයක් තමුන්වහන්සේලා හදලා තිබෙනවා. ඒ නිසා මේ ඡන්ද ක්‍රමයත් වැරදි. ඒ විතරක් නෙවෙයි කර සභාපතිතුමනි. දැන් නව ඡන්ද ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව බවට පත් වෙලා නව ඡන්ද ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ නව ඡන්ද ක්‍රමය මේ වන විට ආසන වශයෙන් 150කට ආසන ප්‍රමාණයකට එකඟ 90කට ආසන ප්‍රමාණයකට එකඟතාවයකට අවිල තිබෙනවා. එතකොට නව ඡන්ද ක්‍රමයක් පිළිබඳ එකඟතාවයකට අවිල තිබෙනවා. දැන් තමුන්වහන්සේ උත්සාහ කරමින් තිබෙන්නේ මේ තියෙන ඡන්ද ක්‍රමේ විකෘති කරන ලද ඡන්ද ක්‍රමෙන් මේ රටේ ඡන්දේ තියන්න. තියන්නෙත් නැහැ. ඒකට පස්සේ කියන හේතු. හැබැයි පාර්ලිමේන්තුවට පළාත් සභාවට සියලු ආයතනවලට බලපාන ඡන්ද ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා වෙමින් තිබීදී මේ පළාත් පාලන ආයතන වලට මේ ඡන්දෙට මේ මැතිවරණයට පමණක් තීරණ වෙන ඡන්ද ක්‍රමයක් තමුන්වහන්සේලා ගේන සූදානම් කරනවා. මේ සූදානම තිබෙන්නේ අන් කවරක් සඳහාවක්වත් නෙවෙයි. තමුන්වහන්සේලාගේ පක්ෂ අර්බුදයේ විසඳා ගැනීම වෙනුවෙන් තමුන්වහන්සේලා අද ඡන්ද ක්‍රමය පාවිච්චි කරමින් තිබෙනවා. තමුන්වහන්සේලාගේ පක්ෂ අභ්‍යන්තර අර්බුදයේ විසඳා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා තිබෙනවා. පළාත් පාලන ආයතන මැතිවරණ කල් දාලා තිබෙනවා. මේ ප්‍රධාන හේතුව තමුන්වහන්සේලාගේ පක්ෂයේ අර්බුදයේ විසඳා ගන්න. මම කියන්නම්. ගරු සභාපතිතුමනි, පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෙදීමක් තිබෙනවා. ඒක ඇත්තනේ. ඒක නිල වශයෙන් බෙදීමකට ලක් වෙලා නැහැ. තමුන්වහන්සේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ හැබෙව්වට පක්ෂේ නායකත්වයට පාක්ෂික ඇවිල්ලා නැහැ. පක්ෂේ නායකයා වුණාට පාක්ෂිකයන්ගේ නායකයා නෙවෙයි. ඒක ඇත්ත. එනිසා බෙදීමක් ඇති වී තිබෙනවා. මැතිවරණ කියලා කියන මොකක්ද? මේ පාවිපාවී තිබෙන බෙදීම, කඳුරු දෙකක් හැටියට තියෙන ගැටුම මැතිවරණයක් කියන්නේ නිශ්චිත ලෙස බෙදීමකට භාජනය කරනවා. උගද ඡන්දෙදි කණ්ඩායම් දෙක වෙනම ඡන්ද ඉල්ලන්න ඕන. එක්ක එකට ඡන්ද ඉල්ලන්න ඕන. ඒ නිසා මැතිවරණ කියලා කියන මේ කණ්ඩායම් දෙක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් දෙක නිශ්චිත බෙදුම් කරන්නට ලක් කරන අවස්ථාව තමුන්වහන්සේලාට මුහුණ දෙන්නේ නැහැ. එනවා මේ පළාත් පාලන අතර කල් දාන්න කුමක් වෙනුවෙන්ද? මේ පළාත් පාලන මැතිවරණ තමුන්වහන්සේලා කල් දමමින් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ තිබෙන අභ්‍යන්තර ගැටුම විසඳා ගැනීම අමාත්‍යවරයා නියෝජනය කරන පාර්ශ්වයට වාසි සහගත ලෙස වෙන හේතු කියනවා. සීමා නීරණ කමිසභා ගැන පනත් කියන මේක නෙවෙයි හේතුව. තමුන්වහන්සේලා අභ්‍යන්තරේ මුහුණ දී තිබෙන ඉතාමත් අසීරුතාවයකට පක්ෂය ඇතුලේ මුහුණ දී තිබෙන අසීරුතාවයක් තිබෙනවා. ඒ අසීරුතාව විසඳා ගැනීම වෙනුවෙන් තමයි මේ පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා තිබෙන්නේ. ජනතාවගේ ඡන්දයිති උදුරගෙන තිබෙන්නේ. ජනතාවට පළාත් පාලන ආයතන පිහිටුව ගැනීම අයිතිය පැහැරගෙන තිබෙන්නේ. ඒ නිසා තමුන්වහන්සේ මේ ජනතාවගේ පළාත් පාලන ආයතනවල පිහිටුව ගැනීම ඉතන අයිතියත් එක්ක සූදු කෙලින්න එපා. පක්ෂක දේශපාලන ඌමනාවකට ඒ ආයතන අකර්මණ්‍ය කරන්න එපා. ඒවා බිඳවට්ටන්න එපා කියලා තමුන්වහන්සේ අප කියනවා. ඇයි? ගරු සභාපතිතුමනි, පක්ෂක ඌමනාවකට මෙරට පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරන්න දෙන්න ඕනද? පක්ෂක බලය පිළිබඳ ප්‍රශ්නයකට මෙරට පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරන්න දෙන්න ඕනද? පක්ෂක බෙදීම වළක්වා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරන්න ඕනද? පක්ෂක ඒකාග්‍රතාවය හදා ගැනීම වෙනුවෙන් ඡන්ද ක්‍රම වෙනස් කරන්න ඕනද? අපි තමුන්වහන්සේ ගන්න මේක. ඒ නිසා තමුන්වහන්සේ අද මේ ඉටු කරමින් තිබෙන්නේ යම් දේශපාලන ඌමනාවක් වෙනුවෙන්, යම් දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් අද පළාත් පාලන ආයතන මැතිවරණ කල් දමමින් තිබෙනවා, බිඳවට්ටලා තිබෙනවා. ගරු සභාපතිතුමනි, මේ නව පනත අනුව සීමා නීරණ කමිසම හදලා තියෙන මාර්ගන ඒ සීමා නීරණ තිබුණු සීමා නීරණ මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒවා සමහර ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන්ගේ ගෙවල් වල හැදුවේ, ඒක අපි පිළිගන්නවා. සමහර ඒවාගේ සීමා නීරණ කමිසමේ සීමාවන් තිබෙන්නේ කොළපාට තාප්පේ කෙළවර. තාප්පේ වෙන පාටක් ගෑවෝ සීමාව හොයාගන්නද? නිසා විකෘති කරන දේ ඒක හරි. හැබැයි සීමා නීරණ පමණක් නෙවෙයි විකෘති මේ පනතත් විකෘති. ඒක අපි නෙවෙයි අද මැතිවරණ කොමසාරිස්වරයා විසින් කියලා තිබුණා මේ පනත විසින් සංශෝධන 57කින් ගෙනීමකින් තොරව මේ මැතිවරණ පැවැත්වීම සුදුසු නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි. මෙම මැතිවරණ පනත ගරු සභාපතිතුමනි ආසන වශයෙන් ගත්තොත් අපේක්ෂක 5000ක් ඉදිරිපත් වෙනවා නම් මං හිතන්නේ 5000ටත් වඩා වැඩි. 5000ක් ඉදිරිපත් වෙනවා නම් එපා එක අපේක්ෂකට 5000ක් අපවඳින්න ඕන. 5000 කියලා මිලියන 25 ලක්ෂ 250 පක්ෂයකට අපතම්පත් කිරීම වෙනුවෙන් ලක්ෂ 250ක් එනවා. අපි පක්ෂයකට ඡන්දේ කරන්නවත් අපි ලක්ෂ 250ක් යන්නේ නෑ. මතක තබා ගන්න. ඒ නිසා මේක විකෘති කරන ඡන්දය, විකෘති කරන බෙදවන්න ක්‍රමයක්. මේක ජනතාවගේ සැබෑ මත පිළිඹු වෙනවා වෙනුවට ගැටුම් ඇති කරන ඡන්ද ක්‍රමයක්. ශ්‍රී ලංකාවේ එක් දේශපාලන පක්ෂ දෙකක වත විතරක් බලය තීරණ කරන ඡන්ද ක්‍රමයක්. මේක වෙනත් ප්‍රබේවන්ස් මුස්ලිම් කොංග්‍රස් ඔබතුමා පිළිගන්නවා. ඔබතුමාගේ පක්ෂය ඒක අතර වෙන දේශපාලන මතයන් අපිට තියෙන්න පුළුවන්. හැබැයි තමුන්වහන්සේලා නියෝජනය කරන යම් දේශපාලන මතය, ඒ දේශපාලන මත සියල්ල පළවහරණ ඡන්ද ක්‍රමයක් තමුන්වහන්සේලා හදලා තිබෙන්නේ. තමුන්වහන්සේලාට ඕනකම තිබෙන්නේ තමුනාසලගේ බලය අරමුණු කරගෙන මේ රටේ අනෙක් සියලු දේශපාලන ධාරාවන් මැතිවරණ භූමියෙන් පළවහැරලා තම තමන්ට කැමති විදිහට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබා දෙන්නද? ඉතිහාසයේ මැතිවරණ සිටීම අකුලලා මේ රට සිදුවිච්ච විපතදායක තත්ත්ව පිළිබඳ අපිට අත්දැකීම් තිබෙනවා. අපි විඳලා තිබෙනවා ඒකේ. මතක තබා ගන්න. ඒකෙන් අසාධාරණ ලක්ෂණු, ඒකෙන් අයුක්තයට ලක් වෙච්ච පිරිස අපි. එනිසා තමුනාසල කියන මේ ඡන්ද ක්‍රමය හරහා නම් තමුනාසල මැතිවරණ තියන්න උත්සාහ කරන්නේ මේ රටේ යලි ලේ වැගිරීමක් වළක්වන්න බැරි බව මම සාහතික කරනවා. සියලු පක්ෂ මේ ඡන්ද ක්‍රමය තමුනාසල පිටමං කරන්නත් තමුනාසල පක්ෂ දෙක අතර බලය තහවුරු කර ගැනීම සඳහා සකස් කරන ඡන්ද ක්‍රමය. එනිසා මේ ඡන්ද ක්‍රමය වැරදි. මේ ඡන්ද පවත්වන්න නැති එක වැරදි. එනිසා මේකට විසඳුමක් ඕනද? තව දුරටත් පක්ෂක තනි දේශපාලන අධිකාරී වුවමනාව යටතේද මග්‍රාමාත්‍යවරයත් එක්ක කතා කරා. අග්‍රාමාත්‍යවරයා එකඟතාවයට පළ කරලා තියෙනවා අපි කරන යෝජනාව පිළිබඳව. මුස්ලිම් කොංග්‍රස් නායකතුමයකට එකඟ වෙයි කියලා මා කල්පනා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිත් කණ්ඩායමකට එකඟ වෙයි කියලා මා කල්පනා කරනවා. ඒ වෙනමකුත් නෙවෙයි. මතක තබා ගන්න, දැන් තිබෙන්නේ ව්‍යවස්ථාදායක අලුත් ව්‍යවස්ථාවක් හැදීම පිළිබඳ සාකච්ඡාව ඇතුලේ නව ඡන්ද ක්‍රමයක් පිළිබඳ අපි සාකච්ඡා කරමින් යනවා. ඒක දීර්ඝ කාලයක සාකච්ඡාවක්. අපි දන්නා පරිදි 90%කට ආසන්න ප්‍රමාණයක් ඒ ඡන්ද ක්‍රමයේ පිළිබඳ එකඟතාවයකට අවිලා තිබෙනවා. එහෙනම් අපිට තිබෙන නව ඡන්ද ක්‍රමයක් අලුත් ව්‍යවස්ථාවත් එක්ක ඇති කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ ඡන්ද ක්‍රමයේ පාර්ලිමේන්තුවටත් පළාත් සභාවටත් පළාත් පාලන ආයතනවලටත් එකතු කරගත හැකියාව තිබෙනවා. ඒ නිසා නව සියලු දේශපාලන ව්‍යාපාරවල අයිති ආරක්ෂාව තහවුරු වෙන විවිධ දේශපාලන ධාරාවන්ගේ දේශපාලන මත නියෝජනය වෙන පාර්ලිමේන්තුව පළාත් සභාව පළාත් පාලන ආයතනය ගොඩනැගීම පිළිබඳ ඡන්ද ක්‍රම සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ ඡන්ද ක්‍රම සාර්ථක කරගැනීමේ හැකියාව කියලා අපි විශ්වාස කරමු. මම තමුන්වහන්සේට කියන්න මුළු මනිම ව්‍යවස්ථාව ගැන අසමත් නම් අසමත් වුණොත් ඒ ඡන්ද ක්‍රමය හරි වෙනස් කරන්න අපි එකඟතයි එකඟයි. ඒක පිළිබඳ විවාදයක් නෑ. ඔව් මුළු මනිම ව්‍යවස්ථාව ගැන බැරණ ඡන්ද ක්‍රමය හරි වෙනස් කරන්න අපි එකඟයි. හැබැයි ඒ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවටත් පළාත් සභාවටත් පළාත් පාලන ආයතනවලටත් වළංගු විය යුතුයි. එහෙනම් මා හිතනවා ඡන්ද ක්‍රමය පිළිබඳව පොදු එකඟතාවය සහිතව යෝජනාව සම්මත කරගත හැකි වේවි කියලා. එහෙනම් මොකද කරන්න ඕන? එවැනි ඡන්ද ක්‍රම සම්මත කරගැනීම වැඩි ඉඩකඩක් තිබියදී මේ පරණ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් හදපු ඡන්ද ක්‍රමයේ ආතවුල් අමාත්‍යවරගෙන් මම මේ පාර්ලිමේන්තුවේ පනත ඉදිරිපත් කරන විට අවස්ථාවන් ප්‍රශ්න ඇහුවා. ඒ කිසිදු ප්‍රශ්නකට ආතවුල් අමාත්‍යවරට උත්තර දෙන්න බැරි වුණා. යම් දේශපාලන අධිකාරිත්ව උවමනාවකට හදපු ඡන්ද ක්‍රමයකට තමුනාසි ඡන්ද තියෙනවාද? ඒකට කිසිසේත්ම ඡන්ද තියන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. එහෙනම් නව ඡන්ද ක්‍රමයක් කරා ඡන්ද තියන්න ඕන. හැබැයි පමා වෙනවා. පළාත් පාලන අතර මිදවට්ටන්න බෑ. ඒ නිසා තියෙන එකයි මේ තියෙන ඡන්ද ක්‍රමය මේ සකස් කළාද ඡන්ද ක්‍රමය අත්හිටුවල පැරණි ඡන්ද ක්‍රමය යලි එකපාරකට මේ පළාත් පාලන ආයතනවලට පමණක් සක්‍රිය කරලා ඡන්ද තියන්න. ඇයි එකඟ නොවෙන්නේ? මේ සීමා නිර්ණවල පැටලෙන්න ඕනේ. පණ සංශෝධනවල පැටලෙන්න ඕනේ. මේ රටේ ඡන්ද වර්ජනය කරන තත්ත්වයක් ඇති කරන්න ඕනේ නේ. මේ රටේ අනෙකුත් දේශපාලන ධාරාවන් ඡන්දෙන් පිටවම් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති බලවමනාවක් ඇති කරන්න ඕනේ නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ එකඟතාවයකට හැකි වේවි කියලා මා කල්පනා කරනවා. මේ පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමය මා හිතනවා මේකට මා කල්පනා කරනවා. මේකට ගොඩක් ඕනේ නේ. එක බහුතර ඡන්ද ප්‍රමාණවත් මේකට. මේකට ගොඩක් ඕනේ නේ. බහුතරය මේක සම්මත කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව දැන් නැගිටලා අපිට පෙන්වන්න පුළුවන් බහුතරය මේකට එකඟයි. ඒ නිසා තමුන්වහන්සේ ඉල්ලා හිටින්නේ මේ නව ඡන්ද විකෘති කරන ඡන්ද ක්‍රමයට ඡන්ද ක්‍රමය ඒ ඡන්ද ක්‍රමයේ තිබෙන සීමා නිර්ණ සංශෝධන වලට මුවා වෙමි. පළාත් පාලන ආයතන කල් දැමීමත් වළක්වලා මේ ඡන්ද ක්‍රමයේ తాවකාලිකව අත්විඳලා පැරණි ඡන්ද ක්‍රමයේ ක්‍රියාත්මක කරලා මේ පළාත් පාලන ආයතනයට පමණක් සීමා වෙන පරිදි මයිතාබග කිම් කියන්නේ ඒ පැරණි ඡන්ද ක්‍රමය ඕන වගන්තියකටවත් කරන්න මේ පළාත් පාලන ආයතන මැතිවරණයට පමණක් සීමා වෙන පරිදි ඒ ඡන්ද ක්‍රමය යලි ස්ථාපිත කරන්න වෙන කිසියකට වළංගු වෙන්නේ නැහැ. මේ පළාත් පාලන ආයතන පමණයි. ඔව් ඔබතුමා
ගරු සභාපතිතුමනි, අපි දේශපාලන පෞද්ගලික මතය අපේ දේශපාලන මතය මේ මැතිවරණය දිගින් දිගටම කල් යනව නම් අනුරුද්ධ සනාගේ මැතිතුමා කිව්වා 5% ඒක පනත කෙටුම්පත් කරද්දී වෙච්ච බරපතල වැරද්දක් තමයි අපි පිළිගන්න ඕනේ. ඒක කුඩා දේශපාලන ධාරාවන් නතු ගෑවීම පිළ ඔබතුමා කියපු කාරණේ හරි. ගරු කතානායකතුමනි, තනි වගන්තියක පනතකින් අපිට අවශ්‍ය නම් කඩිනමින් මැතිවරණය පැවැත්වීමේ හැකියාව තියෙනවා. එකයි කරන්න තියෙන්නේ තනි වගන්තිය මොකක්ද? මෙම 2012 අංක 22 දරන පනත ක්‍රියාත්මක වන්නේ 2017 අහවල් දින සිට කියලා කියන තනි වගන්තිය පනතයි.
ඕන මේ එළමෙන පළාත් පාලන
පැහැදිලිව.
ඔව් එතන ගිහින් පුළුවන්.
පැහැදිලිව කරන්න පුළුවන්.
ඔව්.
එයා අපේ සහයෝගය තියෙනවා ගරු නියෝජ සභාවතුමනි මේ සම්බන්ධයෙන්.
ඔව්. ඉතින් ගිලාපෝ එල කියන්නේ. ඔබතුමා මොකද කියන්නේ? ඔබතුමා පාර්ශ්ව මොකද කියන්නේ?
ෆයිසමස මෙතුමා
අපි තියෙන්නේ
අපි ඡන්ද ක්‍රමයක් ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාව තුළ අපි ඡන්ද ක්‍රමයක් සාකච්ඡා කරමින් යනවා. මා හිතනවා ඒ අනිත් මුළු ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ දුබලතාවයක් මත වුණත් ඡන්ද ක්‍රමයක් සම්මත කර ගැනීමේ හැකියාවක් ලැබෙවි කියලා අපි පුද්ගලිකව විශ්වාස කරනවා. එතකොට දැන් මේ ඡන්දයට පමණක් සීමා වෙන පරිදි විකෘති කරන ලද ඡන්ද ක්‍රමයක් තිබෙනවා පළාත් පාලන මැතිවරණ. අපි ඉල්ලා හිටින්නේ මේ පළාත් පාලන මේ එළමෙන මේ පළාත් පාලන මැතිවරණයට පමණක් සීමා වෙන පරිදි පැරණි ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කරන්න. මේ ඡන්දයට පමණයි. වගන්තියක් දාන්න මේ පළාත් පාලන මැතිවරණයට පමණක් සීමා වෙන පරිදි කියලා ඡන්ද දිය ගන්න පුළුවන්.
මට පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය ඔබතුමා කියන්නේ මනාප ක්‍රමය.
ඔව් තිබුණු ක්‍රමය.
මනාප ක්‍රමය.
තිබුණු ක්‍රමය. මේ මොකද පළාත් පාලන ආයතන ඡන්ද දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන කාලයක් නැතුව තිබෙනවා. මේ මෙතුමා කිව්වට සීමා නීවරණ ගැසට් කරලා පනත සංශෝධනය කරලා පොඩගින්. පොඩගින් පොඩගින්.
පොඩගින්. ඔබතුමාලා කැමති දෙයකට.
ඔව් එතුමාලා කැමති. පොඩගින්.
පොඩගින්. අනුරුද්ධ සනායක මහත්තයා දැන් මෙතුමා දිගු දිගට උත්සාහ
කරනවා. ඔබතුමාලා කැමති දෙයකට
දෙන්න.
නෑ ඩලස්.
ඩල්.
පොඩගින්.
ඩලස්.
ඔව් මිකේ මේ සංශෝධන කරන්න දීර්ඝ කාලයක් යනවා නම් ඒ වෙනුවෙන් මහජනතාවගේ ජනප්‍රිය අයිතිය පැරගන්නේ නැතුව පරමාධිපත්‍ය කියලා සගන්නේ නැතිව මේ ඡන්දෙට පමණක් ඔබතුමා උදලා ගන්න එක නේද?
ඔව් එච්චරයි
කියන්නේ. එමුතු
පානායකතුමා කොටස් කරන්නේ මැතුරෙන් තියෙන විරුද්ධතාවයක් නෙමෙයි මේක.
ගරු දිනේ ගරු
අර කාවිත් වෙර වුණත් කැමති නම් ඒකවත් විපක්ෂයත් කැමති නම් අපි එකට සාකච්ඡා කරන්න පුළුවන්.
නේද ඔබතුමා මම විශේෂයෙන්ම මීට පෙර අගමැතිවරයාත් එක්ක මේ පිළිබඳව කතා කරා. අගමැතිවරයාත් කිව්වා මේ පළාත් පාලන මැතිවර දිගටම කල්යනා එක මොනවා පැරණි ඡන්ද ක්‍රමයේ මේ පළාත් පාලන ආයතනවල පමණක් සීමා වෙන පරිදි ක්‍රියාත්මක කරු කියන එකඟතාවයක් මම කියන්නේ මේක නිල වශයෙන් නෝ ලිඛිත එකඟතාවයක් නෙවෙයි
සභාපතිතුමාගේ
තේමා දාසක් තිබෙනවා මේ මෙතුමා සහ කුඩා කණ්ඩායමක් විතර මේකට විරුද්ධ වෙන්නේ
විරුද්ධතාවය ප්‍රකාශ කරේ නැහැ මම යථාර්ථය පැහැදිලි කරලා දෙන්නම් මන්ත්‍රීතුමනි
ඔබතුමායි කතා
කරන්නේ මම ඔබතුමාගේ දල සමතුමා යම් ප්‍රකාශයක් කරා ඒ සම්බන්ධයෙන් මට උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි 2012 අංක 22 ධර්ම පනත ගෙනාවට පස්සේ එදා කිසිම දේශපාලන පක්ෂයක් විරෝධතාවය ප්‍රකාශ කරේ නැහැ. ඔබතුමා කියන පරිදි වෙන වෙන විදිහකින් විරෝධතාවය ප්‍රකාශ කරන්න පුළුවන්. අත උස්සලායේ පනතට විරුද්ධ වුණේ නැහැ. ඒ පනත ඒකමතික සම්මත වුණා. නොඑක් අය නොඑක් මත ඉදිරිපත් කරා. ඊට පස්සේ ජනාධිපතිවරණයේදී කොට්ටාෂ ක්‍රමයක් ගේනවා කිව්වා පාර්ලිමේන්තු ඡන්දෙටත්. ඒ නිසා අපට පස්සට යන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී අපට හකුලන්න බෑ. එක් එක් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවය මත.
ගරු සභාපතිතුමනි එතුමාගේ තීරණය කිව්වා එතුමා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු දවසේ මගේ කතාව කියවලා බලන්න. පොඩ ඉන්න කලබල වෙන්න එපා. ඔබතුමා කලබල වෙනවනේ. ඔබතුමාට සාමාන්‍යයෙන් ඔහම වුණාම තමයි ටිකක් ඔබතුමා හැමදාමත් අපහසුතාවයට පත් වෙන්නේ. මම හිතලා වඩාත් යෝග්‍යයි ඔබතුමා ටිකක් කලබල නොවි ඉතා පැහැදිලි ලෙස එම කතාව ඉදිරිපත් කරමින් මෙම ඡන්ද ක්‍රමයේ තියෙන දුබලතාවේනුත් මෙම ඡන්ද ක්‍රමයේ පරාජයට පත් කළ යුතු ආකාරයත් අපි ඉල්ලා සිටිනවා. ඒතකොට ජෝසප් මයිකල් මේ හරි වාඩි වෙලා හිටියා. ඒතකොට එතුමා එතුමා සහ මාත දුක විවාදයක් ගියා. ඒ විවාදයත් දැන් සාඩ්ඩක සටහන් වෙලා තිබෙනවා. අපි විසින් අපි කිව්වා අපේ විරෝධතාවය සටහන් කරගන්න කියලා. ඒ විරෝධතාව සටහන් කරගන්න කියලා අපි ඉල්ලලා තියෙන අපේ විවාදෙදී අපි මේකට විරුද්ධයි කියන සටහන කරගන්න කියලා. දෙක විශේෂයෙන්ම ඒ වෙලාවේදී අමාත්‍යවරයා එකඟ වුණා මේකේ බරපතල දේවල් වෙනස් කිරීම සඳහා සංශෝධනයකට යන්න එකඟයි කියලා. ඒකත් අතවුල අමාත්‍යවරයා හන්සාඩ් එකේ සඳහන් කරලා තිබෙනවා. ඒ බරපතල සංශෝධන එසේ තිබියදී වෙනත් කුඩා සංශෝධනයක් එක අවස්ථාවෙදි ගෙනාවා. ඒ සංශෝධනය පිළිබඳ විවාදෙදිත් අපි කිව්වා මේ සංශෝධනය පමණක් නෙවෙයි මේකට වඩා බරපතල සංශෝධනයකට ඇතුළත් වී තිබෙනවා මේක කළ යුතුයි කියලා. ඒ නිසා මේ ඡන්ද ක්‍රම ස්ථාපිත කරපු දවසේ සිට ස්ථාපිත කරන්න උත්සාහ කරපු වෙලාවෙ ඉඳන් මේ ඡන්ද ක්‍රමයේ තිබෙන අනිසි ප්‍රතිවිපාකත් මේක සමාජයේ විශාල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බලපෑමත් මෙරටේ මැතිවරණ කෙරෙහි ජනතාවගේ ජනමතයේ ජනතාව ඡන්දෙ දීලා තමගේ නියුත්‍යම් පත් කර ගැනීම කෙරෙහි විශ්වාසය තමයි දේශපාලන ව්‍යාපාර මුළුමනින්ම පළවා හැරෙන ඡන්ද ක්‍රමයක් බව අපි තහති කරලා තිබෙනවා. ඒ නිසා කර සභාපතිතුමනි අපේ විරෝධතාවය මේකට අපේ එකඟ නොවන බව මේ පාර්ලිමේන්තු අවස්ථා ගණනාවකදී අපි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඊළඟ මම කියන්නේ මේක දැන් එදුපකව ජනාධිපතිවරණ ජනවරමත් එක්ක සම්බන්ධ වුණා. ඔව් ජනවරමේදී කිව්වා කොට්ටාස ක්‍රමයේ සහ මිශ්‍ර ක්‍රමයේ සහිත ඡන්ද ක්‍රමයක් සකස් කරනවා කියලා. අපි ඒකට එකඟයි. ඒක තමයි දැන් විවස්ථාව සාකච්ඡා වෙමින් තිබෙන්නේ. මේ පැරණි ක්‍රමයක් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ විවස්ථාව කියන්නේ එතුමා බලයට පත් වූවට පසුව නව කොට්ටාස ක්‍රමයක් සහ සමානුපාතික ඡන්ද ක්‍රමයේ නියෝජනය මිශ්‍ර ඡන්ද ක්‍රමයකට යනවා කියලා. ඒ කියන්නේ සියලු මැතිවරණ වලට. මේක නෙවෙයි. ඒ නිසා තමයි දැන් ව්‍යවස්ථා සභාව ඇතුලේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙනවා මේ ඡන්ද ක්‍රමය පිළිබඳව. ඔබතුමා දන්න සභානායකතුමා නියෝජනය කරේ. ඒක ඡන්ද ක්‍රමය පිළිබඳව මම හිතන ගැටලු 3-7ක දැන් හිර වෙලා තිබෙනවා. ඒක අවසන් කරගත්තොත් අපිට වෙනම සංශෝධනයක් ලෙස හරි ඒ ඡන්ද ක්‍රමය ගෙනෙන්න පුළුවන්. ඒක පිළිබඳව වාදයක් නැහැ. හැබැයි ජනාධිපතිතුමාගේ ජනවරමනේ තියෙන්නේ අරක නෙවෙයි. මේ 2012 විකෘති කරන ලද ඡන්ද පනත ක්‍රියාත්මක කරනවා කියන එක නෙවෙයි ඒක අස්සේ තියෙන්නේ. ඒ නිසා තමුන්වාසලගේ දේශපාලන වමනාව වෙනුවෙන් ජනාධිපතිවරණ වේදිකාවට දැන් මං හිතන්නේ ජනවාරි 1ද කොහෙද? ඡන්දෙ තිබ්බේ ජනවාරි 8. ඒ නිසා ඒ ජනවරමේ හොඳම අදහස, ඒ ජනවරමේ හොඳම සංගීතය පිළිබඳ ඔබතුමාට අදහසක් නැහැ. මමට ඒක පිළිගන්න පුළුවන්, මට ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද සති හතරක් එකම කරන ව්‍යාපාරක දුවලා සතියක් අනිසසතිවරණ ව්‍යාපාර දිවුවම තේරෙන්නේ නැහැ ඒ ඡන්ද කිව්වොත්
අතක. ඒ
නිසා මට ඔබතුමාගේ අනවබෝධය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්.
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද මේ වැදගත් මේ කාරණාවක් බැවින් මාත්මගේ අදහස් කීපයක් මේකට ඇතුළත් කරන්නට කැමැති.
මේක
මෙතුමා අපේ අනුර කුමාර දිසානායක මෙතුමා කියූ පරිදි 2012 දී මේ අලුත් ඡන්ද ක්‍රමය පළාත් පාලන ආයතනවලට සම්මත කරද්දී අපිට පොරොන්දුවක් දුන්නා ඒ විෂය භාර අමාත්‍යතුමා, ඒ වගේම බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා එතුමා වෙනුවෙන් කතා කරද්දිත් එතුමාගේ කතා වෙනුත් ඇතුළත් කරා. මොකද ඒ ක්‍රමයේ නොයෙකුත් අඩුපාඩු තියෙනවා, ඒවා අපි තුරන් කිරීම සඳහා අපි සංශෝධනය ගේනවයි කියලා පොරොන්දු වෙලා. ඔව් ඒවා නොවුණු බැවින් අපි දැන් එක් එක් ඡන්ද වෙනුවෙන් මහා මැතිවරණය වෙනුවෙන් එක ක්‍රමයකුත්, පළාත් පාලන මැතිවරණය එක ක්‍රමයකුත්, පළාත් සභාව වෙනුවෙන් තව ක්‍රමයකුත් වෙලා අවුල් ජාලයක් කරන්නේ නැතුව එකම ක්‍රමයක් අනුමත කර ගැනීම සඳහා කල් දීලා එතුමා අදහස් කරන පරිදි ඉතාම ශීඝ්‍රයෙන් අපි මීට කලින් තිබුණු ඒ ක්‍රමයට එකවරක් විතරක් ඡන්දය කිරීම සඳහා අපිත් අපේ එකඟත්වය පළ කර සිටිනවා.
හොඳයි ඔබතුමායි කාලය නම් ඉවරයි. අපිට ඊළඟ ඇමතුමා
මට විනාඩියක් මෙතුමා මෙතන ඡන්ද ක්‍රමය ගැන කතා කරනවා. කැබිනට් සබ් කමිටුවක් තිබ්බා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මෙතුමලගේ මෙතුමා ඒකටවත් සහභාගී වුණේ නැහැ. දැන් මෙතන ඇවිල්ලා කියනවා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. මෙතුමා මෙතන ඇවිල්ලා කතා කරනවා ඡන්ද ක්‍රමය වෙනස් කැබිනට් සබ් කමිටුවට සහභාගී වුණේ නැහැ.
හොඳයි ඔබතුමායි කාලය අවසන්. කාලය අවසන්.
අවසන් කරනවා. අපි විලාව තියෙනවා. මම
ඔව් ඔව් අපේ අමරේ සමාවෙන්න. ආනන්ද අලුත්ගමගේ මැතිතුමා.
ගරු සභාපතිතුමනි,
මොකද්ද පොයින්ට් එක ඔඩේ
කරේ? පළාත් පාලන ආයතනයේ සභාපතිවරයෙක් හැටියට දීර්ඝ කාලයක් වැඩ කරපු කෙනෙක් හැටියට මෙතුමා ගේන යෝජනාව ඉතා සාධාරණයි මගේ පුද්ගලික අදහස. මොකද මටත් මහජන නියෝජිතයෙක් හැටියට මේ සභාවේ ඒ ගෞරවය ලැබිය යුතුයි. ඒ නිසා පළාත් පාලන ආයතනයක ඡන්දේ පැවැත්වීම නොකරන නිසා මේ අපි ගන්න තීන්දුව, මෙතන මේ ගෞරව සභාවේ ගන්න තීන්දුව මහජනතාවට අනේක ඉතා ප්‍රමාද වෙනවා. ඒ නිසා මේ ඡන්දය මේ පහුගිය ක්‍රමයේ අනුව පැවැත්වීම සුදුසුයි කියලා මගේ පුද්ගලික අදහස මම ඉදිරිපත් කරනවා. දැන් නුවර ඔබතුමා වෙනුවෙන් නුවර දිස්ත්‍රික්කයේ ඉතින් දැන් හරි පැහැදිලි ගරු සභාපතිතුමනි, ඔව් බබ කියන්නේ මේ ඡන්දෙට පමණක් සීමා වෙන පරිදි පොයින්ට් 4 එකක්ද
මගේ ලසන්ත අලිගවන් මැතිතුමා.
නෑ ගරු මන්තුමා,
කාලය අවසන් වෙන්න යන්නේ.
ඔබතුමා ඉතාමත් පළදා යෝජනාව කියන මගේ කාලේ විනාඩි දෙකක් මට දෙන්න පොඩ්ඩක් කරුණා කරලා මගේ කඩු කර මගේ
නෑ ඉතින් තුමාගේ කාලේ ඇතුලේ
දැන් පළවෙනි එක අපි මුලින්ම පිළිගන්න ඕනේ නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයට අපි මේ සියලුම දෙනාම අත ඉස්සුවා. අපි අත ඉස්සුවා. දලස සමතුමාලා අපි අත ඉස්සුවා. එතකොට අපි ඒක පිළිගන්න ඕනේ. එතකොට නෑ ඔබතුමාලට මේ අපි කියන ඔබතුමාලා ඉස්සුවේ නැත්නම් අපි අත ඉස්සුවා. ඔව් එතකොට දැන් ඔබතුමා ඉතාමත් පළදායි යෝජනාවක් කළේ. දැන් අපිට කවද්ද පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තු සහ පළාත් සභාවල් වලට අපි එකඟ වෙන ක්‍රමයේ හදලා ඉවර කරන්න කවද්ද පුළුවන් වෙන්නේ?
තුමා ඒ කියන්නේ මෙහෙමනේ දැන් ඔබතුමා ඒ කියන්නේ ඔබතුමා පූර්ව කොන්දේසියක් එනවා. නව ඡන්ද ක්‍රමයක් පිළිබඳව අපිට පූර්ව එකඟතාවයකට එන්න පුළුවන් නම් හරිද? පූර්ව එකඟතාවයකට එන්න පුළුවන්කම තිබෙනවා නම් අපිට පුළුවන්කම තිබෙනවා පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට තියන්නද අලුත් ඒ තියෙන.
ඒක කතා කරන්න.
ඔව් ඒක ඉස්සෙල්ලා ලියා ගන්න ඕනේ.
අපි දැන් 19 වෙනි සංශෝධනයේ අත ඉස්සුවේ 20 ගේනවා කියලා දැන් එම නිසා අපි යෝජනා කරන්නේ අපි එකඟතාවයකට ඉස්සෙල්ලාම එමු පළාත් සභා සහ පාර්ලිමේන්තු මෙන්න මේකයි ක්‍රමය කියන එක කවදෙනකොට අපිට පුළුවන් ද මේ
ගරු සභාපතිතුමනි ඒක ඒක
ඒකට උත්තරයක් දෙමු ඊට පස්සේ අපි ඊළඟ යෝජනාව ගැන අපි සාකච්ඡා කරමු
ඒක මට තනියම පමණක් කර හැකි එකක් නෙවෙයි විවස්සා සභාවක් දින සභාවේ එකඟතාවයකට උනේ ගේන්න පුළුවන් හැබැයි දැන් මෙහෙමනේ තියෙන ගරු සභාපතිතුමනි දැන් ඒක නිසා මේක ඒක මත මේක යැපෙන්නේ නැහැ මේ පළාත් මේ මැතිවරණ අපි කියන්නේ පැරණි ඡන්ද ක්‍රමයට මේ ඡන්දෙට පමණක් සීමා වෙන පරිදි ඔබතු සුජීව මේ නියෝජ්‍යමතුමා මේ රාජ්‍යමතුමා මම දන්නවා දිගටම එකඟයි කියන්නේ. නමුත් දිගට එකඟ බැරි නම් ඒක වෙනම විවාදයක්. අපි ඉස්සරලා කරගමු මේ පළාත් පාලන මැතිවරණ කල් තියන්නේ නැතුව මේ ඡන්දෙට පමණක් සීමා වෙන පරිදි කියන වගන්තියක් ඇතුළත්ව පැරණි ඡන්ද ක්‍රමයට මේ ඡන්දෙ තියමු. මොකද කතා නැති මොකද දන්නවද? මේ ඊට පස්සේ මේ ඡන්දෙට පමණක් සීමා වෙන පරිදි අපි ගෙනාවට පස්සේ මේ ඡන්දෙන් පස්සේ කවලංගු වෙනවා. එතකොට එහෙනම් අර පැරණි එක ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අලුත් එකක් ඕන වෙනවා. මොකද මේකට පමණක් සීම. මොකද අරකට එක සම්බන්ධ වෙන නිසා පැහැදිලිව කරු කතා නැකතුමනි. මෙතන තිබෙන වෙන මුකුත් නෙවෙයි නියෝජ්‍ය කතානේ දේශපාලන පක්ෂක බල අරගලය පිළිබඳ ගැටුමකට මේ පළාත් පාලන ආයතනත් මේ විකෘති ඡන්ද ක්‍රමිකුත් ඔබන්න හදනවා. ඒකෙන් නිදහස් වෙලා පළාත් පාලන ආයතනවල ජනතාව නියුත්යෙන් තෝරාපත් කරගැනීමේ අයිතියත් පළාත් පාලන මැතිවරණේ ජනතාවගේ සාධාරණ නියෝජනයක් හැදෙන ආකාරයෙන් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවේශය තමයි ඕන. ඉතින් ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඒ වගේම දල සලහපතිරු මන්ත්‍රීතුමා මේ අපි කවුරුත් රවුෆ් හකීම අමාත්‍යතුමා මේ කවුරුත් එකඟතාවයේ තිබෙනවා. ඉතින් ඒ නිසා වඩාත් ලේසි මෛත්‍රී ඊළඟ ව්‍යවස්ථා සභාවේදී හරි ඒකට අදාළ නොවුනත් පක්ෂවල ගොඩක් නියුත්තු සම්බන්ධ වෙන නිසා එතනින් අපි අවසන් තීරණයක් ගමු. මම හිතනවා අගමැතිතුමා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව නිශ්චිත අදහසක් මේ පිළිබඳව කියාවි කියලා බලාපොරොත්තු වෙමින් මම නැත්නම් බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය සභාව.
අපි මේ කාලේ විජිත හේරත්නතුමාගෙන් අඩු කර ගන්නවා. ඔව් ඔච්චර. හොඳයි ගරු we have Rauf Hakim honorable Rauf Hakim
I'll speak later.
honorable Dallas Alap.
ගරු සභාපතිතුමනි ඉතාම වැදගත් අමාත්‍යංශ තුනක් පිළිබඳ විවාදය කරන වෙලාවේ රවුෆ් හකීම් ඇමතුමා චම්බික රණවක ඇමතුමා සහ ෆයිස මුස්තාෆා ඇමතුමා නායකත්ව දෙන අමාත්‍යංශ ඒ පළමුවෙන්ම මම අපේ සහෝදර පාර්ලිමේන්තු ඇමතුරුන් විදියට තමනාසලට අපේ සුබපැතුම් එකතු කරන්නට කැමතියි. ඒත් අනුර දිසානායක මන්ත්‍රීතුමා අනුව යමින්ම මට ගරු සභාපතිතුමනි කතා කරන්න මේ කෙටි වේලාව තුළදී පුළුවන්කම ලැබෙන්නේ එක අමාත්‍යංශික කටයුත්තක් පිළිබඳව විශේෂයෙන් පළාත් පාලන අමාත්‍යංශය සහ ඊට අදාළ මතුලා තියෙන කාරණා සම්බන්ධයෙන් තමයි කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ ප්‍රවේශන ඉස්සර වෙලා මම කැමතියි අපේ සහෝදර චම්පික රණවක ඇමතුමත් නියෝජ්‍යමතුමා ලසන්තල ගෙවන්න ඇමතුමත් ඉන්න වෙලාවේ චම්පික රණවක ඇමතුමා ඉතාම පළල් විග්‍රහයක් කරා මහනගර සංවර්ධන සම්බන්ධයෙන් කොළඹසාවට. මොකද අපි චම්පික ඇමතුමනි මාතර නවනගර සැලැස්ම ලත්තැනම ලොප්පෙලා එතන තියෙන මම පෞද්ගලිකවත් ඔබතුමාට කතා කරලා තියෙනවා. විශාල මුදල් ස්කන්ධරාවක් එකට යට කරලා තියෙනවා. අවුරුදු දෙකක් අකර්මණ්‍ය වෙලා තියෙන මේ භූමියක් එතන දැන් නෂ්ටාවශේෂ 8% විදිහට තියෙන ගොඩනැගිලි. ඉතින් කරුණාකරලේ ග්‍රේට මාතර සැලැස්ම පිළිබඳව තමනාසිකව අවධානය යොමු කරන්න කියලා කියන කෙටි ඉල්ලීම පමණක් මිත්‍රශීලීව වගකීමක් සහිත ජනතා නියෝජිතෙක් වශයෙන් මේ අවස්ථාවයි කරන්න කැමතියි. ඒ වගේම මේ සාකච්ඡාවේ මම පළමුවෙන්ම ආරම්භ කරන්න කැමතියි තමනාසෙට ගරු ෆයිස ඇමතුමනි කාරණා දෙකක් සම්බන්ධයෙන් පමණමයි මට තමනාසර ප්‍රශංසා කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. ඒක කාරණාවක් තමයි බොහෝ අමාත්‍යංශවලට තිබෙන මුදල් අක්‍රමිකතා පිළිබඳ චෝදනාව තමනාසේ පළවෙනි වතාවට කැබිනට් අමාත්‍යංශයට ආපු කෙනෙක් විදියට වුණත් ඔබේ අමාත්‍යංශයට ලැබිලා නැහැ. බොහෝ අමාත්‍යංශවල තිබිච්ච දේ අපි ඒක අගය කරනවා. තවම මේම කතා කරන මොහොත දක්වා අපි ඒක අගය කරනවා. දෙවෙනි ප්‍රශංසාව කරන්න පුළුවන් කාරණේ තමයි තමනාසේ 2016 අංක 1 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත මගින් ඔබ සහ ඔබේ ආණ්ඩුව කාන්තා නියෝජනය පිළිබඳ ඉතා වැදගත් තීන්දුවක් ගත්තා. ඒක ඓතිහාසික තීන්දුවක්. මම හිතන්නේ මට කිසිම බාධාවක් නැහැ අපි ඒකපත විපක්ෂ විදියට ජනතා නියෝජිත විදියට ඒක අගය කරන්න. කවුරු ඒක අගය කරන්න නැතුව ඉන්නවා නම් ඒක මම හිතන්නේ ඒක කෝකමක් විදියටයි වාර්තාපත්‍ර ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රශංසාත්මක කරුණ වලට පස්සේ ගරු සභාපතිතුමනි කිසිසේත්ම ප්‍රශංසා කළ නොහැකි අගය කළ නොහැකි ප්‍රධාන කාරණාව වෙත මට ප්‍රවේශ වෙන සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන වෙලාවේ ගරු සභාපතිතුමනි ඔබතුමාට මම කියන්නට ඕන මේ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙන මාර්ගයේ අද පෞගිය සතිය පුරාම තිබ්බ විවිධ උද්ඝෝෂණ ඒ උද්ඝෝෂණ රැල්ල තව උද්ඝෝෂණයක් වෙනවා පළාත් පාලන ආයතන නියෝජිතවරු ඇවිල්ලා. උදේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එක්ක පිළිවඳ මතු කරා මේ පාරවල් බ්ලොක් කරලා තිබුණේ පාර්ලිමේන්තුවට යන පාර දැන් මේ මොහොත වෙනකොට විශාල ජල ප්‍රහාර බඩන් ප්‍රහාර එල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් නම දෙනෙක්ට වැඩිය තම මොහොතකින් මේ සභාවට ඒවි තෙතබත් වෙලා මඩ නාගෙන ප්‍රහාරයන්ට ගොදුරු වෙලා තියෙනවා. ඔබතුමාගේ අවධානය සභාවේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රකින ප්‍රධානියා විදියට කරු සභාපතිතුමනි ෂණිකව මේ පිළිබඳව යොමු කරන්නයි කියලා කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ කරන්න කැමති සභානායකතුමා තියෙන වෙලාව. එසේ ඉල්ලම් එසේ කරමින්
ගරු නියුටි කතානායකතුමනි ඒ අය මේ වෙලාව පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.
යන්න බැරිද?
පාර්ලිමේන්තුවේ ඉඳලා
ගරු සභාපතිතුමනි සභානායකතුමා ඊයේ මේ සතවර්ෂයේ හොඳම විහිළුව සැපයුවා ඊයේ ගුරු උපදේශය ගැන හොඳම විහිළුව සතවර්ෂයේ විහිළුව සැපයුවා. ඒ විහිළු ශ්‍රේණියට තව එකක් එතු කරන්න එපා. සාමකාමී උද්ඝෝෂණයක් තියෙන්නේ පොළු මුගුරගත් එකක් නෙමෙයි. එවැනි උද්ඝෝෂණයකට පාර දීම විශේෂ ජනතා නියෝජිතයන් ඉන්න වෙලාවක ඒකට සහභාගි කිසි බාධාවක් නැහැ. එහෙනම් මෙතෙන්ද සහභාගි වෙච්ච නැත්නම් අගමැතිතුමා මේ විවාද සහභාගි වෙලා නැහැ. ඒ විවාදෙට තියෙන අගමැත්ත නෙමෙයි. මම කියන්නේ මේ විවාදෙට සහභාගි වෙලා නැහැ අගමැත්ත නෙමෙයි. මේ මන්ත්‍රු කී දෙනාද සහභාගි වෙලා තින්නේ? අගමැති හින්දද? නැහැ. මම කියන එතෙන්ද ලඟු කරන්න එපා ගරු සභානායකතුමනි. ගරු සභානායකතුමනි එතෙන් ලඟු කරන්න එපා. එහෙනම් ඔබතුමා කියන වගකීමෙන් හොයලා බලන්න කියලා කියන ඉල්ලීම බොහොම ගෞරවයෙන් ඔබතුමාට කරන්න කැමැති. දැන් ගරු සභාපතිතුමනි මේ රටේ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අනුරාධපුර දිසානායකතුමා යෝජනාවක් කරා. ඒ යෝජනාව කරේ කොට්ටාස ක්‍රමයේ මැතිවරණයට තියෙන අකමැත්තෙන් නෙමෙයි. ලසන් තලගිවන්න මැතිතුමා වැරදි මං හිතනවා නිර්වචනයක් එන්න ගියේ ඒ අකමැත්තෙන් නෙමෙයි. මේක තියෙන සංකීර්ණභාවය. මේක තියෙන අසාධාරණකම් වෙනුවෙන් අපි අත ඉස්සුව ඇත්ත. අත ඉස්සපු දෙයක වුණත් අපි දකින්න නම් යම් අඩුපාඩුවක් තියෙනවා කියලා ඒක නිවැරදි කරගන්න අපි නියතමානී වෙන්නට ඕන. ඒතර එහෙම නිසා එතුමා යෝජනා කරේ අඩුගානේ මේ මැතිවරණය එළඹෙන පළාත් පාලන මැතිවරණය දිගින් දිගට කල් දැමීම හරහා සිදුවෙන ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවෙන බරපතල බාධාව තේරුම් අරගෙන මේක විතරක් අපි කට්ටි එකතු වෙලා කඩිනමින් පන්න ක්‍රමයට තියමු කියලා කියන යෝජනාව කරේ. කොට්ටාස් ක්‍රමයට ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි මං වෙනම මගේ සලස් මගේ යෝජනාවකින් තමයි දිනේෂ් ගුණවර්ධන කමිටුව වැඩ පටන් ගත්තේ. එනවා කැප වෙලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රමයේ වෙනසකට කැප වෙලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව විශ්වනි සංශෝධනය ගේන්න හදපු එක වැදගත් දෙයක්. කවුද ඒ නරකයි කියලා කියන්නේ? නරක දෙයක් නෙමෙයි. දැන් මේ මතක තියාගන්න ගරු සභාපතිතුමනි පළාත් පාලන ආයතනයක දූර කාලය වසර 4යි දූර කාලය. මේ මාර්තු 17 වෙනිදට වසර දෙකක් දූර කාලයෙන් හරි අඩක් මැතිවරණ නැතුව ඒ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙනවා. දැන් පළාත් පාලන දැන් ගරු සභාපතිතුමනි සභාවක් නැහැ. සභාව කියන්නේ මොකක්ද? සභාව කියන්නේ ගොඩනැගිලිද? නිලධාරීන්ද? ලේකම්වරයාද? සභාවක් නැහැ. දැන් තියෙන්නේ ආයතනයක්. කවුන්සිල් එක නැහැ. ගරු සභානායකතුමනි. දැන් තියෙන්නේ ඉන්ස්ටිටියුෂන් එකක්. ආයතනයක් විතරයි තියෙන්නේ. කොහෙද සභාවක් තියෙන්නේ? අතුරු නීති ගේන්න පුළුවන්ද දැන්? අලුතෙන් කොනක් සම්මත කරගන්න පුළුවන්ද පරිපාලන සම්බන්ධ? මොකුත් බෑ. ආයතනයක් විතරයි. දිගින් දිගට ඒ තත්ත්වය ගෙනියන එක ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන බරපතල තර්ජනයක්. ගරු සභාපතින් මතක තියාගන්න මේ අපේ ජීවිත කාලය තුළ ඉතිහාස දෙකක් තියෙනවා. එකක් නිල් පාටෙන් 1975 අවුරුදු දෙකකින් පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගත්තා. නිල් පාටෙන් අපේ පාටෙන් අවුරුදු දෙකක් පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගත්තා. 72 ජනරජ ව්‍යවස්ථාව අනුව 77 මැතිවරණ තියන්නට ඕනේ කියලා. මොකක්ද උනේ අවසානේ?
දේශපාලන වශයෙන් නස්පැත්තියක් බඩට පත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ආසන අටට බැහැලා ඉවරුනේ. ඒ වැරද්ද අපි අද වුණත් පිළිගන්නට ඕන. අපේ අතින් වෙච්ච වැරද්ද. නිල් පාටින් 83 මොකක්ද උනේ? 83 මොකක්ද උනේ? ජනමත විචාරණේ කොළ පාටින්. තව අවුරුදු 6ක් පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගත්තා. එදා තමයි අනුක් දිසානායක මැතිතුමා කියපු ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ තහනම් කරේ. කැලෑවට තල්ලු කරා නැවත. ඒ කොළ පාටින් වෙච්ච හානිය අපේ රටේ මැතිවරණ සිටීම අකුලලා. නිල් පාටින් 75 කොළ පාටින් 83. දැන් නිල් පාටයි කොළ පාටයි එකතු වෙලා ඒකේ තුන්වෙනි පරිච්ඡේදය ලියන්න හදනවා. තුන්වෙනි පරිච්ඡේද මේ වැරද්ද පිළිගන්න මම කතා කරා.
සුජිය මැතිතුමා
මම මේ වැරද්ද පිළිගන්න කතා කරන්න ගරු සභාපතිතුමනි.
ඔබතුමා ප්‍රශ්න කරන්නවද? ඔබතුමා මම ගරු කරන දේශපාලඥයෙක්. ඔබතුමා කිව්වා නිහතමානී වෙන්න ඕනේ කියලා අපි වැරදි නම් ඒක අකුල ගන්න.
ඒතර කල්දැමියු සම්බන්ධ.
ඔව්. දැන් 18 වෙනි සංශෝධනයේ සම්බන්ධ ඔබතුමාගේ මතය මොකද්ද? මේ ඒ සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබතුමා මොකද්ද?
ඒ සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි අපි තා පැහැදිලිව කතා කරලා තියෙනවා. අපි පැහැදිලිව අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. මේ මම මේ සභාව එදත් කියලා තියෙනවා. මමයි කතාව අවසානයි කියන්නම්. මමයි කතාව කියන්නම්. ගරු සභාපතිතුමනි ඒ ශ්‍රේණිය ගොඩක් තියෙනවා. මැතිවරණ සුජි මන් අමතෝ මන් කියනවා. මම කියනවා මම දත් කිව්වා. ගරු සභාපතිතුමනි දැන් අපි මේ ගෞරවණීය ඉල්ලීම කරන්නේ නැවත වතාවක් එදා නිල් පාටින් සහ කොළ පාටින් වෙච්ච දේ නැවත මේ රටේ සිද්ධ වෙන්න දෙන්න එපා. ඒ වන්දිය අපි දීර්ඝ කාලයක් ගෙව්වා. මැතිවරණ කල්දැමීම ගැන තිබ්බ ඉතිහාසය එක. ඊට අමතර රාශියක් කාරණා තියෙනවා. මම මේකට කාලේ නෙමෙයි. එසම මම ඔබතුමාට පැහැදිලි කරමින් හිටියේ අවසාන වතාවට මේ රටේ මැතිවරණයක් තිබ්බේ 2011 මාර්තු මාසේ 19 වෙනිදා. දැන් ගරු ෆයිසර් ඇමතුමාට තියෙන චෝදනාව අපි දන්නවා. ඔබතුමා දක්ෂෙක්. ඔබතුමාගේ දක්ෂකමට කවුරුත් අභියෝග කරන්නේ නැහැ ගරු ඇමතුමනි. නමුත් ඔබතුමාට දැන් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා දිගින් දිගටම මේ මැතිවරණය කල්දැමීම හරහා. ඔබතුමා එකට නොයෙක් උත්තර කියාවි. සීමා නිර්ණය කමිසම ඇතුළු තවත් බොහෝ දේවල් කියාවි. හැබැයි සමාජයේ තියෙන ජනප්‍රිය මතයක නෙමෙයි. ජනප්‍රිය මතය ඒක නෙමෙයි. මමත් කාලයක් ජාතික ලැයිස්තුවෙන් ආවා. ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා තියෙන්නේ. එකම ඡන්දයක්වත් නැතුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහ ජනතාවගේ ඡන්දයේ අයිතිය පැහැර ගැනීම පිළිබඳව තියෙන චෝදනාව තව බරපතල වෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව මම පැහැදිලි කිව්වේ. මම කිසි වෙලාවක ඒක සංවන්නේ නැහැ නේ කරු හැමතෝනේ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි ගමේ මිනිහා කියන්න පුළුවන් අපේ ගමේ පෝලිං ඒජන්ට් කෙනෙක් කියන ධනපාල අයියා කියලා. ධනපාල අයියා කියන්නේ මම හිතන්නේ මේ වචනේ මේ සභාවට ගැළපෙයිද කියලා, සංවරද කියලා. එක ඡන්දයක්වත් නැතුව ආපු ෆයිසර් හැමතුමා අපේ චන්දර කෙලියයි කියලා. ඒක ඒ ගමේ එක්කෙනා කියන විදිය. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි වෙන්නේ
ෆයිසර් මුස්තෆා
අනිවාර්යෙන්ම ආපසු හැරිලා බැලුවම වැරදි පේන්නේ. අපි යනකොට පෙරහැර යනකොට පේන්නේ නැහැ එමෙතුමා. හැරිලා බලන්න ඕන.
ඔබතුමා යන්නදි මම පෙරහැර ගියේ නෑ.
ඔබතුමා අතරින් ඉස්රායිල් පෙරහැර ගියේ නෑ කාටවත්. අපිත් එක්ක ඉන්න ගොඩක් තාලේට මතක් වෙන්නේ ඔබතුමා. ඔබතුමා නිලමෙට ගියේ. අපි පිටිපස්සෙ හිටියේ. අනුසරම්ද අපි පිටිපස්සෙ හිටියේ. නිලමෙට ගියේ. අපි පිටිපස්සෙ පෙරහැරේ පස්සෙ හිටියේ. අනේ මට කරුණා කළා මගේ කාලෙ දෙන්න ඔබතුමා. නෑ ඔබතුමා දක්ෂයෙක්. ගරු සභාපතිතුමනි එතුමාගේ දක්ෂකම නෙවෙයි මම අභියෝග කරන්නේ. එතුමා දක්ෂයෙක්. අපි දක්ෂකමෙන් ඔබතුමා දක්ෂයෙක්. ඔබතුමාට කෙමිස්ට්‍රි පිළිබඳ PhD එකක් තියෙන්න පුළුවන්. ආචාර උපාධියක් රසායන විද්‍යාව පිළිබඳ ආචාර උපාධියක් තියාගෙන එතුමා කසිප්පු පෙරනවා. ඒකෙන් මම කියන්නේ වැරද්ද කියලා. එමන එක නෙමෙයි වෙන්නට ඕන. ඉතින් ඒ නිසා මම මේ සත්භාවයෙන් කියන එකක් කරු. දැන් ඡන්දේ නොපියවත්තන්නේ ඇයි? තියන්නේ කවද්ද? ආණ්ඩුව ඡන්දේට බයද? මෙහාදි වශයෙන් චෝදනා රාශියක් ප්‍රශ්න පත්‍රයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම කැමති මේ සිද්ධින් මාලාව තමනාසේ ඉස්සරහ අපිට ගේන්න. දැන් අපිට තිබ්බ ජනප්‍රිය මතය තමයි සමාලෝචන කමිටුවේ වැඩ ඉවර නැති නිසා මැතිවරණ තියන්න බෑ.
ආණ්ඩුවේ තර්කයක සමාලෝචන කමිටුවේ වැඩ අවසන් නැති නිසා මැතිවරණ තියන්න බෑ. තාර්කික උත්තරේ ශාස්ත්‍රීය උත්තරයක් තාක්ෂණික උත්තරයක්. මේක තමයි ආපු මතය. දැන් ගරු සභාපතිතුමනි, ඒ උත්තර සාධාරණ නෑ කියලා සාධාරණ සැකයක් සාධාරණ සමාජයක් සඳහා පෙනී ඉන්න සාධාරණ කොටස තුළ තියෙනවා. දැන් අපි මේක දිහා පොඩ්ඩක් හැරිලා බලන්න කැමතියි. දැන් බලන්න මම කරුණු 13ක් තියෙනවා ගරු සභාපතිතුමනි, මේ රට දැනගන්නට ඕන. මම කැමති එක හැන්සඩ් වාර්තාව තුළින් එන්න. දිනේෂ් ගුණවර්ධන කමිටුව අවස්ථා 52ක් රැස් වෙලා අපි ඔක්කොම එකතුල හදපු මේ අලුත් ක්‍රමය ඇතුලේ නොවැම්බර් මාසේ 16 වෙනිදා අලුත් සංශෝධන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත ගැසට් කරා. එනුව ජාතික කමිටුව සීමා නිර්ණය ජාතික කමිටුව ගොඩනැගුණා. ජයලත් රවි දිසානායක කමිටුව. ඒ කමිටුවේ ඉන්නවා ප්‍රධාන 5 දෙනෙක්, පීජී ප්‍රේමසිරි, නහියා, තෙවරාජ් ආදන්, විමල් රුබසිංහ, 3 දෙනෙක් ලේකම්වරු. මේක තමයි සමාලෝචන කමිටුව. මේ සමාලෝචන කමිටුව 2012 දෙසැම්බර් මාසේ 7 වෙනිදා පත් කරා මාස 6කට. දෙවෙනි කාර්යය අවස්ථා 3ක් දිගු කරලා තිබ්බා. මාස 3ක් ශේච්ඡායෙන් වැඩ කරා. දැන්
ඉදගෙන එතුමාට ඕන පරිද්දම ඕක කරේ.
ඒ කමිටුව හරි. දැන් මගේ වෙලාව ගියා. දැන් ගරු සභාපතිතුමනි, කෙසේ වෙතත් ජනවාරි 8 වෙනිදා තිබ්බ දේශපාලන වෙනස්කම්ෙන් පස්සේ ඔබේ අද ඉඳ පුටුවට ආව කරු ජයසූරිය අපේ වර්තමාන කතානායකතුමා. කතානායකතුමා ඇවිල්ලා මොකද්ද කරේ? මේ කොමිටියේ, මේ ජාතික කමිටුව සීමා නිර්ණය කමිටුවේ කාලය දීර්ඝ කරා. 2014 6:05 වෙනිදා සමා වෙන ඒ දීර්ඝ කිරීමට ප්‍රථමයෙන් අවසන් වාර්තාව අතාවුල් ඇමතුමට බාර දෙන 2014 6:05 වෙනිදා අවසන් වාර්තාව කියලා බාර දෙනවා. හරිද වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ. ඊට පස්සේ ජනවාරි 8 වෙනිදා පෙරළියෙන් පස්සේ තමනාසල අලුත් ආණ්ඩුවක් එනවා. පළාත් පාලන විෂයභාර ඇමතුමා විදියට එනවා කරු ජයසූරිය ඇමතුමා. ඒ කරු ජයසූරිය ඇමතුමාවෙන් පස්සේ 2005 සභාපතිතුමනි, ජනවාරි 8 වෙනිදා කරු ජයසූරිය ඇමතුමා ජනවාරි 10 වෙනිදා පළාත් පාලන විෂයභාර ඇමතුමා වුණෙන් පස්සේ මේ කාල සීමාව දීර්ඝ කරනවා. මාර්තු මාසේ 11 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 30 වෙනිදා දක්වා තව මාසයක් කල් දෙනවා. ඊළඟ කාරණේ, අලුත් ඇමතුමාගේ නියෝගයෙන් නැවත විමර්ශනය සඳහා මේ ගත්තු තීන්දුව ටික යවනවා දිස්ත්‍රික් ලේකම්වරුන්ට. දිස්ත්‍රික් ලේකම්වරුන් ගරු ඇමතුමනි ප්‍රදර්ශනය කරනවා. මාසයක් තිස්සේ ප්‍රදර්ශනය කරලා ඉවර කළා. නැවත එනවා මහජන යෝජනා 122ක් විදියට. පළාත් පාලන ආයතන සභා 65කට අදාළව යෝජනා 122ක් එනවා කරු ජයසූරිය ඇමතුමා මේ දීර්ඝ කිරීමෙන් පස්සේ. ඒ 22න් 36ට අදාළ 56ක් තීන්දුව කරනවා නැවත සංශෝධනය කරන්නට ඕනේ කියලා. ඊළඟ කාරණේ වෙන්නේ, මෙන්න දැන් ඒ සංශෝධනය සහිත ෆයිසර් ඇමතුමා කියන අදපු කාරණේ අවසන් වාර්තාව කරු ජයසූරිය ඇමතුමාට බාර දෙනවා ජූනි මාසේ 19 වෙනිදා 2015. ජූනි මාසේ 19 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රී පාලසිරිසේන ඇමතුමා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජූනි මාසේ බාර දෙන මේ වාර්තාව පදනම් කරගෙන ඒක බාර දෙනවා අතිගරු ජනාධිපතිතුමාට. අගෝස්තු මාසේ 21 වෙනිදා මෛත්‍රී පාලසිරිසේන අතිගරු ජනාධිපතිතුමා විසින් ගැසට් නිවේදනයක් මගින් මේ සීමා නිර්ණය ප්‍රකාශපත් කරනවා. සීමා නිර්ණය ප්‍රකාශපත් කරනවා. දැන් මෙන්න ෆයිසර් ඇමතුමනි, ඔබතුමාට මැතිවරණ තියන්න නොතිබුණු වුණා මම කියන හදන්නේ. අගෝස්තු 20 වෙනිදා ඔබතුමා ඇමතුමා වෙනවා. හැබැයි ඔබතුමා මාස 4ක් ගත කළා තමයි දෙසැම්බර් මාසේ පළවෙනිදා මේ ජාතික කමිටු සීමා නිර්ණය සමාලෝචන කමිටුවට සීමා නිර්ණය කමිටුවට සමාලෝචන කමිටුව අපත් කරන්න දෙසැම්බර් මාසේ පළවෙනිදා අගෝස්තු මාසේ 20ක් වෙනදා ඉඳලා දෙසැම්බර් පළඳ වෙනකන් නිදාගත්තු මාස 4ක් ගත වෙනවා මොකුත් තීන්දුවක් ගන්නේ නැහැ මොකුත් තීන්දුවක් ගන්නේ නැහැ මේ මේ මාස 4 නිහඬියා මොකක්ද ඇයි නිශ්ශබ්දව හිටියේ මේ තරම් වැදගත් කාරණාවක් සම්බන්ධයෙන් ඊට පස්සේ දමනාසේ පත් කරන කමිටුව කමිටු අශෝක පිරිස් මැතිතුමාගේ නායකත්වයෙන් ඒකට දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ඉන්නවා අපේ පක්ෂයේ සාලිය මැතිතු ජනාධිපති නීතිඥතුමා උපුල් කුමරක් පෙරම නීතිඥතුමා ජනතා විමුක්ති පෙරමුණේ මිස්බා නීතිඥතුමා එක්සත් ජාතික පක්ෂයේ තියෙන සංවිධානයේ මෙහෙ පත් වෙනවා දැන් ඊළඟට මතුවෙන ප්‍රශ්නේ මොකද්ද ඒ කමිටුව කියනවා අර සීමා නිර්ණය කරනු ලැබූ 133ක් කොට්ටාස වල සීමා මායිම් වල කිසිම ප්‍රශ්නයක් නැහැ 133ක් නිවරදි අපි ඒ එතුමාගේ ප්‍රකාශයත් එක්ක තව කාරණාවක් එළිදරව් වෙනවා තමනාසගේ ප්‍රධාන තර්කයක් බින්දෙනවා මොකද බින්දෙන තර්කය මොකද බින්දෙන තර්කය ඒ සීමා නිර්ණය කමිටුව දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් සැලසුම් සහගතව වැඩ කරා කියලා කියන එක මම ඒක කොහොමද කියන්නේ දැන් මේ තියෙන 133න් දිස්ත්‍රික්ක විදිහට ගත්තොත් ගරු ඇමතුමනි අඩුම සංශෝධනයක් වෙලා තියෙන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ගත්තත් සම්දානෙ විදිහට ගත්තත් අපි දුර්වලම දිස්ත්‍රික්කේ නිමල් සිරිපාසල් ඇමතුමා බදුල දිස්ත්‍රික්ක අපි පෞගේ මැතර ප්‍රතිඵල අරනවා මේ දිස්ත්‍රික්කේ මේ බදුල දිස්ත්‍රික්කේ ගරු සභාපතිතුමනි බදුල දිස්ත්‍රික්ක ඇතුලේ 18ක් සභා තියෙනවා 16ක සීමා නිර්ණවල කිසිම ගැටලුවක් නැහැ කියලා මේ කමිටු අනුමත කරනවා. ඒ කියන්නේ මේ දිස්ත්‍රික්කේ දේශපාලන උමනාවකින් අභිලාෂයකින් සදා කාලිකව ජයග්‍රහණය කර ගැනීම උමනාවකින් සීමා මායිම් වෙනස් කළ නැහැ කියලා කියන එකයි තහවුරු වෙන්නේ. ඊළඟ කොම මේ ජාතීන් අතර කිසිම තුලනයක් නැතුව මේක සිද්ධ කරා කියලා කියන එක. ඔබතුමා කාලේ අනේ බෑ මට දැන් පුංචි වෙලාවක් ගෑමතුමා තියෙන සමා වෙන්න. ඔතන කලබල වෙනවා අනුරුද්ධ සනායමතුමා කිව්වාගේ. පොඩ්ඩක් අර දැන් සම්බේ ගෑමතුමා බොහොම අවධානයෙන් ඉවසිරින්. වැරදි නම් නිවර්දි කරන්න. මම මේ සභාගත කරනවා. කරු වැරදි නම් නිවර්දි කරන්න. ඉවසීමෙන් ඉඳලා නිවර්දි කරන්න. මේ උසාවිය කියලා හිතන්නේ ඔබතුමාට. උසාවිය. මේ මම මේ හැන්සාර් ගත කරනවා ගරු සභාපතිතුමනි. මේ සීමා නිර්ණය කමිටු සභාපතිතුමාගේ අතින් අපිට ලැබිච්ච දේ. එතුමා දීපු දේ. වගකීමෙන් දීපු දේ අපේ මන්ත්‍රී කණ්ඩායමට මම මගේ නිර්මාණයක්වත් මම ටයිප් කරපු එකක්වත් නෙමෙයි ගරු ඇමතුමනි දැන් තව උදාහරණයක් දෙන්නම් දැන් ජාතීන් අතර යම් ભેද ඇති කරන මේක කරා කියලා කියන්නේ දැන් මාතර දිස්ත්‍රික්කේ පළාත් පාලන අතර පහක කිසිම ගැටලුවක් නැහැ පහෙන් දෙකක් මොකක්ද මාතර මහනගර සභාව වැලිගම නගර සභාව දිස්ත්‍රික්කේ මුළු මුස්ලිම් ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගොනු වෙලා තියෙන මේ කොට්ටාස දෙක කිසිම වෙනසක් වෙලා නැහැ. ඒක දෙවෙනි චෝදනාව නිෂ්ප්‍රභා වෙනවා. නිෂේධනය වෙනවා. එහෙම චේතනාන්විතව එක සිද්ධුුනේ නැහැ කියලා කියන එක. ඒක අපේ අතේ අඩුපාඩු තියෙන පුළුවන් මේ සීමා අපි හදපු සලස්පේ. දැන් මේ කාරණා මේ ආකාරයෙන් ප්‍රතික්ෂේපෙන්නේ ගරු සභාපතිතුමනි මම මේක හැන්සාඩ් ගත කරන්න කියලා තමනාසින් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඊළඟ ගරු සභාපතිතුමනි මේ කාරණෙන් පස්සේ 13 වෙනි කාර්යමන්ත තමුනාසිර කිව්වා අද ඉඳලා සති දෙකක් ඇතුළත 20 වෙනිදාට ප්‍රථම සීමා නිර්ණය සමාලෝචන කමිටුව ඇත්තටම සමාලෝචන කමිටුවක් කියලා කියන්නත් බෑ පනතේ හැටියට ඔබතුමා දන්නවා 2012 අංක 22 පනතේ 3 වගන්තිය එතුමාට කරන්න පුළුවන් වෙන්නේ එකම දෙයක් විතරයි සීමා මායිම් නිර්ණය කිරීම විතරමයි ඔතන බලය ලැබෙන මැන්ඩේට් එක ඇච්චරයි තියෙන්නේ වෙන දෙයක් කරන්න බෑ හැබැයි ඒ වார்த்தාව අංග සම්පූර්ණ වார்த்தාව කර සභාපතිතුමනි අද ඉඳලා සති දෙකක් ඇතුළත බාර දෙනවා සති දෙකක් ඇතුළත බාර දෙනවා අංග සම්පූර්ණ වார்த்தාව කියන්නේ මොකක්ද සීමා නිර්ණය කොට්ටාස අංක සිටියම් පරිවර්තන මේ සියල්ලම බාර දෙන බව එතුමා කිව්වා ඔබතුමාගේ අතට එනවා තව සති දෙකක් ඇතුළත දැන් ඔබට මොකද මෙතනින් යාට කරන්න තියෙන්නේ? එක්කෝ අනුදිසන ඇමතුමා යෝජනා කර විදියට එක්කෝ තමනාසම එක ගැසට් කරන්න ඕන සමාවෙන්න. ගැසට් කරන්න ඕන. එහෙම නැත්නම් අපි කවුරුත් එකඟ වෙලා අනුදිසන ඇමතුමා කරපු යෝජනා කරපු විදියට මේ මෙතනට පමණක් අදාළ වෙන ආකාරයේ අපි තීන්දුවක් ගන්නට ඕන මේක දිගින් දිගට ප්‍රමාද වෙනව නම්. ඒතර මම ඔබතුමාට තව වගකීමෙන් කියන තවත් මේ සමාලෝචන කමිටුවේ නිර්දේශ ඇතුළත් මේ අවසන් වාර්තාව නැවත දේශපාලන පක්ෂ වෙත යොමු කිරීම උත්සාහයක් තියෙනවා. ඉල්ලීමක් තියෙනවා විල දැනටම. නැවත දේශපාලන පක්ෂ වෙත යොමු කරන්නට කියලා. ඒක වංගුවක් ගහන්න හදන්නේ සභාපතිතුමනි. ඒ වංගුවක් ගහන්න හදන්නේ. ඔබතුමා නෙමෙයි. එහෙම වුණා අතන කට්ටිය ඉන්න පුළුවන්. නැවත දේශපාලන පක්ෂ වෙත යොමු කරන්න එහෙම යොමු කිරීමේ උමනාවක් නැහැ. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල නියෝජිත මේ කමිටුවේ ඉන්න මම නම් කරා. නැවත යන්න අවස්ථාවක් නැහැ. එහෙම කරනවා මේ වැරදි උමනාවකින් තමයි එතෙන්ට යන්නේ. ඒ නිසා අපිට අපි ගත යුතු තීන්දුව ඉතා පැහැදිලිව තියෙනවා. ඒ වගේම මම පැහැදිලිව QR 105 සීමාව සම්බන්ධයෙන් මම නැවතත් එක ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් දේශපාලන දේහයට තුවාලයක් බරපතල කාරණාවක් වෙනවා. එනිසයකට කරන්න පුළුවන් විසඳුම් ගැන මම කිව්වා. දැන් එහෙම නොකරොත් අපි මොකද වෙන්නේ? පළාත් පාලන ආයතන ප්‍රාදේශ සභාව පළාත් පාලන ආයතනයක් බවට පත්ලා තියෙන වෙලාවේ මහානගර සභාව සභාවෙන් ගිලිහිලා ආයතනයක් බවට පත්ලා තියෙන වෙලාවේ කිසිදු තීන්දුවක් ගන්න බැරි වෙන වෙලාවේ සමහර දෙනා ගරු ඇමතුමනි දැන් මගේ දියගොඩ ආදාහනාගාරය හදලා අවුරුද්දයි මාස 4යි විවෘත කරන්නේ නැහැ. කමරු පිට ආදාන ධාරය අවුරුද්දක් වෙන හදලා විවෘත කරන්න විදියක් නැහැ. සභාව කියන්නේ මේ සභාව කියන්නේ මම මුලින්ම කිව්වා උපකරණ ටිකයි නිලධාරි මණ්ඩලයයි නෙමෙයි. දැන් තියෙන්නේ ආයතනය. සභාව ඔබතුමා ඝාතනය කරලා. සභාව ඔබතුමා ඝාතනය කරලා. ඒ නිසා දැන් අද අපිට තියෙන වගකීම තමයි මේ සභාවට මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තියෙන විශ්වීය සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා අපිට එකතු වෙන්නේ. ඒ අපේ මොන මතභේද තිබුණා? දැන් අනුරුද්ධසේන ඇමතුමා යෝජනා කර අපි දේශපාලන වශයෙන් අපි අතර පරස්පරෙන් ගොඩක් තියෙනවා. හැබැයි නිශ්චිත කාරණයට අපිට එකඟ වෙන්න පුළුවන්. නිශ්චිත කාරණයට අපිට එකඟ වෙන්න පුළුවන්. දැන් පළාත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් පදනම අත්විවර මොකද? පළාත් පාලන ප්‍රජාතන්ත්‍රවාදය. පළාත් පාලන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? කොළඹටයි තියෙද්ද? නුවරටයි තියෙද්ද? මාතරටයි තියෙද්ද? නෑ, ඒක විශ්වීය සංකල්පයක්. විශ්වීය සංකල්පයක්. පළාත් පාලන නියෝජිතය තමයි මහජනතාවගේ දෛනික වුමනාව වෙනින් පෙනීන්නේ. අපි නෙමෙයි. අපි නෙමෙයි. මේ රටේ පණ්ඩු කාබේ රජතුමාගෙන් පටන් ගත්තු ලෝකයේ අනිත් රටවල වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණු අපේ රටේ මේ සංකල්පය කඩතුළු වෙමින් පළුදු වෙමින් උස් පහත් වෙමින් හැබැයි මූලික හරය රැකගෙන ගියා. මූලික හරය රැකගෙන ගියා. දැන් ඔබතුමා අභියෝගයට ලක් වෙලා තියෙන්නේ ඒ හරය ගිලිහිලා යන වෙලාවේ. ඒ නිසා මේ මහා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය ඇතුලේ අලුත් මොරෙයෝ හැදෙන්න දැන් ඉඩක් නැහැ. දෙමල් තරුණයාට වෙන දේ අවුරුදු දෙකක් සුජීව සේනසිංහ ඇමතුමා ඉස්සර කතා කරා. දැන් ඔබතුමත් එක වැඩ කරපු කොච්චර තරුණයෝ ඉන්නේ නැද්ද? මෙතර තරඟ කරන්න බලාගෙන. තරුණිය ගෙවිලා යන අවුරුදු දෙකක් යනකට. තරුණිය ගෙවිලා යනවා. මොකද උන්ට කියන්න තියෙන කාරණේ? මොකද තියෙන කතන්දරේ? මොකද දෙන්න තියෙන පණිවිඩය? ඒ නිසා මම ඔබතුමන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ පළාත් පාලන ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ කුණු අදින එකයි ලයිට් ටික දාන එකයි නෙමෙයි ගරු ඇමතුමනි. ඊටහාට යන දෙයක්. ඊටහාට යන දෙයක්. උත්තම දෙයක්. ඒක නසන්න එක ඝාතනය කරන්න ඉඩ තියන්න එපා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයක් විනාශ කරනවා කියලා කියන්නේ ගරු සභාපතිතුමනි අම්මා අප්පච්චි මරලා දානවා වගේ වැඩක්.
සංකල්පමත්තුමා
ඉතිහාසය අපි කාතරුත් වෙන්න පුළුවන්. ඒකට ඉතිහාසය ඇඟිලි දික් කරන එක නෙමෙයි අපි කරන්නට ඕන. ඒක නිවර්දි කරගන්න එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන විනාඩි දෙක ගරු සභාපතිතුමනි ප්‍රජාතන්ත්‍රවාදයේ පාලනේ පහළම ස්තරයේ ඉන්න අයට ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නියම හවුල්කාරයින්ට නගර සභාවේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරට ඒ අවස්ථාව ලබා දෙන්නට තමුන් ආසේ කටයුතු කරන්නයි කියලා කියන එක තමයි මාද විශේෂයෙන් කියලා තියෙන්නේ. ඒ වගේම දැන් මියදිච්ච සභාවට මම උඹට ඔප්පු කරලා කිව්වා දැන් සභාව මියදිලා සභාවක් නැහැ කියලා. තියෙන ආයතනය කියලා. මියදිච්ච සභාවට පණ දෙන්න. ඒ සභාව පණ දුන්නෙන් පස්සේ නිල් වෙනවද කොළ වෙනවද රතු වෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක වැදගත් නෑ ගරු ඇමතුමනි. මියදිච්ච සභාවට පණ දෙන්න. ඒකට අපි නිල් කොළ රතු අපි එකතු වෙමු. සභාවේ වර්ණය පස්සේ තීන්ද කරගමු. මේ මොහොතේ අද දවසේ මේ සභාවේ ගරු සභාපතිතුමනි අපි කරන්නට ඕන මෙන්න මේ අරමුණේ. එහෙම නැතුව අපිට නොයෙක් කතා කියන්න පුළුවන්. මගේ මිත්‍ර ගැඹුරු විජයරත්න මැතිතුමා පෙරේද පළමුදා ගොඩාක් TV එකට ලෝ නොයෙක් කතාවල් කිව්ව උතුමා ඇහෙන්නේ නැති ෆයිස ඇමතුමනි. හැබැයි ඊයේ මොකද උතුමාට උනේ? ගැඹුරු විජයරත්න මැතිතුමාට ඊයේ මොකද උනේ? එතුමාගේ බස් රථවල රියදුරොත් වැඩට ආවේ නැහැ. දේශපාලන වෙන අපිට හොඳ පාඩමක් ඒක. හොඳ පාඩමක් ඒක. එනිසා මේ කාරණේ ප්‍රයන්ත්‍ර වාදයේ ඉල්ලලා සර්වජන ඡන්දයට ඡන්දය වෙනුවෙන් හඳනගෙන මේ සටන මේ ඉල්ලීම මේ ඌමනාව වෙන විදියකින් අල්ලාට දාන හැල්ලු කරන්න වෙන නිර්වචන දෙන්න යන්න එපා. මේක ඇතුළේ වෙන දෙයක් මම නැවත කියනවා මේ මෙතර ක්‍රමය වෙනස් කරන්නට ඕනේ කියලා දිගින් දිගටම හඳනගව මිනිස්සු අපි. කේවල කොට්ටාස් ක්‍රමයේ මෙතරන අවශ්‍යයි. හැබැයි සමානුපාතික ඡන්ද ක්‍රමයේ හොඳ ප්‍රයන්ත්‍රවාදී ගුණාංග රැකගෙන සිළු ජන කොටස් නියෝජනය වෙන සිළු දේශපාලන මතවාද නියෝජනය වෙන තැනකට යන්නට ඕනේ කියලා අදහසින් අපි මෑත් වෙලා නැහැ. එතන ඉන්නේ. ඒ කරන්නේ කවුද? ඕනම කෙනෙක් එක්ක අපි නැගිටින්න සූදානම්. ඒ සාධක තමුන්වාස ලබා දෙමින් මම අද විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ෆයිස ඇමතුමෙන්. අර 75 අපි ඉතිහාසෙට ගියා වගේ නිල් පාටින්, 83 කොළ පාටින් අපි ඉතිහාසෙට ගියා වගේ නිල් කොළ වර්ණ දෙක මූ කරගෙන තමුන්වාසේ ඉතිහාසයේ කළු පරිච්ඡේදයක් ලියන දේශපාලඥයෙක් විදියට ඉතිහාස පොතට එකතු වෙන්න එපා. තමුන්වාසේ මාතු 17 වෙනි වෙනකොට මේ ආකාරයෙන් අපි මැතිවරණ තියන්න ගරු සභාපතිතුමනි යන්නේ දින 55ක සිට 72 කාලයක් විතරයි ගත වෙන්නේ. මාතු 19 වෙනි ඉස්සෙල්ලා මැතිවරණ තියන්න පුළුවන් කමක් ලැබෙනවා අපේ රටේ. මේ යෝජනා කරන කුමර ක්‍රමයකටද ගියා? මාතු 17 ඉස්සෙල්ලා යන්න පුළුවන් අවුරුදු 2ක් මැතිවරණ නැතුව ඉන්න පළාත් පාලන ආයතන අකර්මණ්‍ය වෙච්ච තැනක. එහෙම නුණොත් ගරු සභාපතිතුමනි ෆයිස ඇමතුමනි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපිට සිද්ධ වෙනවා වෙනත් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න. චණ්ඩ ක්‍රියාමාර්ග නෙමෙයි. අපි බදු ගෙවන්නේ ඇයි? අපිට සේවා සපයන්නේ නැත්නම් ඇයි අපි බදු ගෙවන්නේ? අපිට සිත් වෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න. අනේ මේක අනතුරු ඇඟවීමක් විතර ඔබතුමා ගන්නවනම් කමක් නැහැ. ඉල්ලීමක් විතර ගත්තත් කමක් නැහැ. තර්ජනයක් විතර ගත්තත් කමක් නැහැ. මම එහෙම නෙමෙයි කියන්නේ. ඔබතුමා ඕන විදිහට හිතා ගන්න. හැබැයි අපිට සිත් වෙනවා පළල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගලා ගරු සභාපතිතුමනි මාර්තු 19 වෙනි දින ඉස්සර වෙලා අවුරුදු දෙකට පිරෙන්න ඉස්සර වෙලා ඔබතුමා මේ සර්ජන ඡන්දයේ අයිතිය ඒ ජනතාවට ලබා දෙන්නේ නැතිනම් අපි අන්නේ ඒ පියවර කරා අකමැත්තෙන් උනත් යන්න සිද්ධ වෙනවා කියලා කියන ප්‍රකාශ කරමින් උදාරම්බට වැඩිපුර කාලය ලබා දීම ගැන සිතුවම් දෙමින් මනින්න වෙනවා. බොහොමත්ම ස්තුතියි.
අනුබල රිෂාඩ් බදුදීන්. ඔව් සොයිසමෙත්වා පොයින්ට් ඔෆ් ඕඩර්
එකක් අර නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 25 කෙරෙහි මම ඔබතුමාගේ අවධානය යොමු කරවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ අද දේ කාලේ පාර්ලිමේන්තු තුල ගරු කතානායකතුමාත් සමග මේ ප්‍රශ්නය සභාව තුළ සාකච්ඡා කරනවා. අපි මමත් සමග තවත් මන්ත්‍රීවරු 10 දෙනෙක් තාරක බාලසූරිය, ජයන්ත සමරවීර, කනක හේරත්, කංචන විජේසේකර, රෝහිත අබේගුණවර්ධන, SM චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ පියල් නිසාන්ත විමලවීර දිසානායක. අපි මන්ත්‍රීවරු 10 දෙනා පාර්ලිමේන්තු වට්‍රවුම අසලට ගියා. කතානායකතුමා දැනුම් දුන්නේ අවිල වෙන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සාකච්ඡා කරන්න මෙහාට එක්කෙන්න පුළුවන් කියලා. ඒ මන්ත්‍රීවරු මුණ ගැසෙන අවස්ථාව වන විටම පොලිස් ප්‍රහාරක බලකායක් විසින් මාර්ගය අවහිර කළා තිබුණා. ඒ වගේම ජල ප්‍රහාරයකට සහ ඉතා බරපතල ආකාරයේ කඳුළු ගෑස් ප්‍රහාරයකට අපිව ලක් කරා. අද ගරු නියෝජ්‍ය කතානායක මේ වන විට මේ සභාව උතර මේ ඉහත රංකේ අපි සියලු දෙනා වතුරෙන්ම නැවිලා තෙතපරි තැඳුම් වලින් ඉන්නේ. ඒ වගේම මේ බලන්න අපේ මේ ඇඳුම් වල සම්පූර්ණ මඩ ගැවිලා මඩ ගහලා make a Mamakina make a Vihiloda Ganepa,
order
Andu Pakshe Mantra make a Vihiloda Ganepa, Garunio Chakatana Gitumani, May Yahapal Andu, make Halatiene, Lanka Prajatantra, Parak. මේ නාවලතියන් ලාංකේය ප්‍රජාතන්ත්‍ර දෙනසම ගරු කතානායක තුමාගේ ඉල්ලීමක් කරනවා මේ සම්මත පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකුට පහර දීම සම්බන්ධව
පොලිස්ට
කවුරු නියෝග දුන්නේ ඒ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරන්න පාර්ලිමේන්තු සභාගලතුර රැඳී සිටින්න නොහැකි ආකාරයට බරපතල ආකාරය අපි අපවිත්‍ර කළා දාලා මේ රජය මේකද පළාත් පන්නිය දෙනවා කිය සහනය අපේ වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරණයට අපේ වරප්‍රසාද උල්ලංඝනය
කරන
මේ සම්බන්ධ වහම විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලීමක්
කරනවා හොඳයි Garu Baru Matuma Sujiva Matuma
I don't understand under 25 how you can allow him to make a speech.
Garu
Can you order, explain to me under 25 how do you
Order please Metana Oh Sabanagatuma Sabanagatuma Bandu Matuma Idagana Order please Garu, Parliament, Garu Soisa Metumage Karu Soisa Metuma Mevela Vitama Etuma Mantru Reket Negisita Mantru and Dhadinik in Amprakashakala Unta Ativich Mantru Reagi Aitivasima Ketri Prakashakara Ea Gena Soa Balan Euni Kriatnoko Enneki Enek Gena Mama Katana Gutumang Ilivakan Utumang Ilimata Eva game a Pilibanda Vartava Aragena, Mokata Swabana Kinik in Varta Pilibanda, Tamunasila Candavella, Garu Katana Gutuma, Adaha Senora Sakacha of Kregla Balaportuino. Eva game Adudasa Tate Beluot, Tamunasila Apisil Denam. May Parliament in Manturungi Gaurueti and Nam, Parliament to Enni and the Navasta and Tikaraganabe. Apihemus Kinikima, Desapalna, Matavadza, Samanta, Vensa, Tamandarna, Matatino. නමුත් පාර්ලිමේන්තුවේ එන්න යන තියෙන ගමන් මාර්ගය අවිවර කිරීම තුලින් අපේම අපේ ගෞරවය සහ අපේ ආයතනයේ තියෙන ගෞරවයත් ඒ වගේම ඒකට තියෙන අවස්ථාවත් නැති වෙනවා. ඒ නිසා කාර්යක ඉල්ලා සිටම ඒ තැන් වලට මැදිහත් වෙන්න ගියාමත් පොලිසිය රාජකාරී කරන්නත් බැරි වෙනවා. ඒ නිසා මේ දෙකම ගැන කල්පනා කරලා බලන්න මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන එකක් නෑ. මේ විදිහට පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයේ වැඩ කටයුතු වල දිගින් දිගටම බාධා ඇති වුණොත් අපිට පාර්ලිමේන්තු පවත්වන න්‍යායමේදී මේ වගේම ශක්තිමන්තව තවත් පක්ෂවල තවත් කණ්ඩායම් වලටත් මෙතනට සෙනග ගේන්න පුළුවන් වේ. එතකොට මේක පූර්වාදර්ශයක් වෙයිද අපිට මේ පාර්ලිමේන්තු ගිනියන්නේ කියන එක කල්පනා කරලා බලන්න. හොඳයි බොහොම ස්තුතියි. ගරු රිෂාල් බදුරි මැතිතුමා.
ගෞරව පෙරදි සභානායකර අවර්ගලේ. බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම්. இந்த உயர் சபையிலே முக்கியமான மூன்று அமைச்சர்களுடைய இந்த விவாதத்திலே கலந்து கொள்ள சந்தர்ப்பம் தந்தமைக்கு நான் நன்றி கூறிக்கொண்டு முதலாவதாக உங்களுடைய அமைச்சர் ஃபைசர் முஸ்தபா அவர்களுடைய மாகாண சபை உள்ளூராட்சி அமைச்சி அவர் அந்த அமைச்சை பொறுப்படுத்த பிறகு மிக திறமையாக தன்னுடைய கடமைகளை செய்து வருகிறார் என்றாலும் அவருக்கு இருக்கின்ற ஒரு பாரிய சவால் உள்ளூராட்சி மன்ற தேர்தல் அதனுடைய புதிய முறையிலா பழைய முறையிலா அந்த தேர்தலை நடாத்துவது என்பதிலே புதிய முறையிலே நடாத்துகின்ற பொழுது அவருக்கு இருக்கின்ற சவால்களால் அமைச்சரவையிலே ஒரு உபகுழுவை நியமிக்கப்பட்டு அந்த குழுவிலே நானும் ஒருவராக இருக்கின்றேன் எனவே அவர் தன்னுடைய அந்த பணியை செய்வதற்கு எவ்வளவு கஷ்டப்படுகிறார் எவ்வளவு முயற்சி செய்கிறார் என்பதை அந்த குழுவிலே இருக்கின்றவன் அமைச்சரவை உபகுழு உறுப்பினர் என்ற வகையிலே நான் நேரடியாக அறிகின்றேன் எனவே இந்த சவால்களை எல்லாம் தாண்டி இந்த தேர்தலை அவர் விரைவாக நடாத்த நடவடிக்கை எடுப்பார் என்று நாங்கள் நம்புகின்றோம் அது மாத்திரமல்லாமல் அண்மையிலே அவரிடத்திலே நாங்கள் பல வகையான வேண்டுகோள்களை விட்டிருக்கின்றோம் ஒன்று குறிப்பாக இந்த தேர்தல் முறை மாற்றம் அவசர அவசரமாக அன்று நடைபெற்றதனால் எல்லைகளை நிர்ணயிக்கின்ற பொழுது குறிப்பாக நான் சார்ந்த மன்னார் மாவட்டம் வவுனியா முல்லைத்தீவு கிளிநொச்சி யாழ்ப்பாணம் வடமாகாணத்திலே 2012 ஸ்டட்டிஸ்டிக்ஸ் டிபார்ட்மெண்டால் எடுக்கப்பட்ட ஸ்டட்டிஸ்டிக்ஸ் அடிப்படையிலேதான் அங்கு அதாவது பிரதேசபைக்கான உறுப்பினர்களுக்கான தொகுதிகள் அல்லது நகரசபை மாநகரசபைக்கான தொகுதிகள் உருவாக்கப்பட்டது. அவ்வாறு பார்க்கப்படுகின்ற பொழுது புத்தளத்திலே குருநாயகலையிலே வாழ்ந்து கொண்டிருந்த 20 வருடங்களுக்கு மேலாக வாழ்ந்த இடம்பெயர்ந்த முஸ்லிம் சகோதரர்கள் மீள் குடியேறாமல் இருந்ததனால் அந்த சர்வசன குடி மதிப்பீடு எடுக்கின்ற வேளையிலே அவர்கள் யாரும் அதிகமானவர்கள் உள்வாங்கப்படவில்லை. எனவே நான் அண்மையிலே அவருடைய அந்த அமைச்சரவை உபகுழு கூட்டத்திலே வேண்டினேன், அந்த கிராமங்களையெல்லாம் அடையாளப்படுத்தி அரசாங்கம் நன்மையிலே அமைச்சரவையிலே 4 வருட காலத்தை இந்த மக்கள் மீள் குடியேறுவதற்கு கொடுத்திருக்கின்ற காரணத்தினால் இந்த 4 வருட காலமும் அவர்கள் 1981 சர்வசன மதிப்பீட்டின்படி எவ்வளவு தொகையான மக்கள் அன்று அந்த பெர்சன்டேஜ் படி பார்த்து இருந்த வீதத்தை பார்த்து அந்த சந்தர்ப்பத்தை அவர்களுடைய உறுப்பினர்களை தெரிவு செய்வதற்கு சந்தர்ப்பம் வழங்க ஏற்பாடு செய்யுமாறு நான் அவரிடத்திலே வேண்டியிருக்கின்றேன். அவர் அதை செய்வார் என்று நம்புகின்றேன். ஏனென்றால் இவர்கள் யாரும் விரும்பி வெளியேறியவர்கள் அல்ல, பயத்தினால் வெளியேறியவர்கள் அல்ல, இவர்கள் எல்லோரும் பலவந்தமாக வெளியேற்றப்பட்டவர்கள். மீண்டும் மீள் குடியேறுவதற்கு அவர்களுக்கு பல சவால்கள் அதற்கு முன்னால் இருக்கின்றது. அந்த சவால்களை எல்லாம் முறியடித்து அவர்களை குடியேற்றுவதற்கு அமைச்சரவை உபகுழு அமைக்கப்பட்டு 4 வருட காலம் அதற்கு கொடுக்கப்பட்டிருக்கின்றது. முஸ்லிம் மக்கள் மட்டுமல்ல, சில சிங்கள மக்களும் பாரம்பரியமாக வாழ்ந்த கிராமங்கள் இருக்கின்றது. அதேபோல பல தமிழ் மக்களும் நீண்ட காலமாக அகதிகளாக இருக்கின்றார்கள். அவர்களையும் கணக்கில் எடுக்க வேண்டும் என்று வேண்டுகோள் விடுத்துக் கொண்டு இந்த நாட்டின் பிரதமர் கௌரவ ரணில் விக்ரமசிங்க அவர்கள் தேர்தல் காலத்திலே வந்து சாய்ந்த மருது மக்களுக்கு ஒரு நகரசபை தருவேன் என்று சொன்னதை அந்த மக்கள் பெரிய எதிர்பார்ப்போடு இருந்தார்கள். அங்கே நீங்கள் அண்மையிலே வந்து அந்த மக்களுக்கு நான் மிக விரைவிலே அதை பெற்றுத் தருவேன் என்று வாக்குறுதி தந்தமைக்காக நான் நன்றி கூறுகின்றேன். அந்த சபையை பிரிக்கின்ற பொழுது அங்கு வாழ்கின்ற தமிழ் மக்களுக்கு அவர்களுக்கும் அதிகமான மக்கள் வாழ்கிறார்கள், அவர்களுக்கும் ஒரு சபையை வழங்க வேண்டும் என்றும் அதேபோல மருதமுனை அந்த மக்களுக்கான ஒரு தனியான அதனோடு சேர்ந்த அந்த பகுதிக்கு ஒரு சபையும் கல்முனை முஸ்லிம் மக்களுக்கும் மாநகர சபையாக இருக்கின்ற அந்த மாநகர சபை அந்த மக்களுக்கும் சார்ந்ததாக எந்த ஒரு சமூகத்துக்கும் அல்லது எந்த ஒரு ஊரவர்களுக்கும் ஆபத்தில்லாமல் அது அமைய வேண்டும் என்ற கோரிக்கையை நாங்கள் உங்களிடத்தில் முன்வைத்திருக்கின்றோம். அதை நீங்கள் செய்வீர்கள், செய்வதாக வாக்குறுதி தந்திருக்கிறீர்கள், அதற்கு நன்றி கூறுகின்றோம். அதேபோல முல்லைத்தீவு மாவட்டத்திலே புதுக்குடியிருப்பு சபை அது ஒட்டு சுட்டானோடு சேர்ந்து பெரிய சபையாக பெரிய தொகை மக்களை கொண்டிருக்கிறது. அதை ஒட்டு சுட்டானையும் புதுக்குடியிருப்பையும் இரண்டாக பிரித்து 2 சபைகளை தாருங்கள் என்ற கோரிக்கையும் நாங்கள் உங்களிடத்திலே விட்டிருக்கின்றோம். அதேபோல மன்னாரிலே மாந்தை மேற்கு பிரதேசபை என்பது ஒரு பெரிய நிலப்பரப்பையும் நில மக்களையும்
But they are not, the TNA members are not confirming any allocation from your side to Mr. Honorable Saad Badruddin.
Give me my Mauruf MB is one. Mauruf MB is, I'll take it. எனவே அந்த வகையிலே திருவோணமலை மாவட்டத்தில் மன்னாரிலே முசலி பிரதேச எல்லையை மறிச்சு கட்டி பிரதேசபையாகவும் அதே போல சிலாவுத்துறையையும் அதன் சார்ந்த பகுதியை ஒரு நகரசபையாகவும் நாங்கள் கேட்டிருக்கின்றோம். திருவோணமலையிலே மூதூர் பிரதேசபையை அது ஒரு பெரிய சாம்பூர் உட்பட தோப்பூர் உட்பட பெரிய பகுதி அங்கே உள்ளடக்கப்பட்டிருக்கின்றது. தமிழ் மக்களுக்கான ஒரு தனியான சபையும் அதே போல தோப்பூர் மக்களுக்கான ஒரு பிரதேசபையும் மூதூர் நகரசபையாகவும் அது ஆக்கப்பட வேண்டும் என்ற வேண்டுகோளையும் நான் இங்கு உங்களிடத்திலே விடுக்கின்றேன். அதே போல குச்சவெளி பிரதேசபை என்பது ஒரு பாரிய நிலப்பரப்போடு புல்மோட்டையும் இணைத்ததாக அமைந்திருக்கின்றது. புல்மூட்டை மக்கள், அதிகமான தொகையான மக்கள் வாழ்வதனால் தனியான ஒரு சபையும் அதே போல குச்சவெளியையும் அதை இரண்டாக பிரித்து இரண்டு சபையை வழங்குமாறு வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல Honorable Maruf ke
vela par only given 1 minute for you, it's already
no, he is my party, I will tell him next.
So you take the oh, yes, you yes, have yes. only 4 minutes, will you speak till lunch? Please. Then we have 4 minutes.
எனவே அந்த வகையிலே உங்களிடத்திலே அதை கேட்டுக்கொள்வதோடு நீங்கள் எங்களுடைய மாவட்டங்களிலே பல பாலங்களை தந்திருக்கிறீர்கள். பல உங்களுக்கு ஒதுக்கப்பட்ட அதாவது பழைய விடயங்களிலே எங்களுடைய வேண்டுகோளை ஏற்று செய்தமைக்காக நன்றி கூறுகின்றேன். அதேபோல் அமைச்சர் சம்பிக்க ரணவக்க அவர்களிடத்திலே அன்பாக நான் வேண்டிக் கொள்வது, தம்புள்ள பள்ளிவாசல் பிரச்சனை என்பது நீர் ஊத்த நெருப்பாக இருந்து கொண்டிருக்கிறது. நீங்கள் அதேபோல கிரேன்பாசிலே ஒரு பள்ளிவாசல் பிரச்சனை இருக்கிறது, இது ரெண்டையும் எங்களையும் அழைத்து பேசி சுமூகமாக நீங்கள் அதை தீர்த்து தருவீர்கள் என்ற நம்பிக்கை எனக்கு இருக்கின்றது. அதை அவசரமாக செய்து தருமாறு அன்பாக நான் வேண்டுகோள் விடுக்கின்றேன். அது மாத்திரமல்லாமல் கொலன்னாவ வெள்ளம்பிட்டிய கொழும்பு எங்களுடைய திலங்க சுமதிப்பால அமைச்சர் சபாநாயகர்கள் நன்கு அறிவார்கள். அதற்கான நீங்கள் திட்டங்களை வகுக்கிறீர்கள். அவர்களையெல்லாம் நல்ல முறையிலே கொடியமர்த்தி இந்த மாநகரத்தை அழகுபடுத்த எடுக்கின்ற முயற்சிகளுக்கு நன்றி கூறுகின்றேன். அதேபோல எங்களுடைய முசலி, அதேபோல மாந்தை, ஈரட்டை, பெரியகுளம் போன்ற பகுதிகளிலே சிறு நகரங்களை அமைத்து, அதேபோல புத்தளத்திலே, வவுனியாவிலே, முல்லைத்தீவில் எல்லாம் சிறு சிறு நகரங்களை நீங்கள் அமைத்து தாருங்கள் என்று அன்பாக நான் வேண்டிக் கொண்டு எங்களுடைய நண்பர் கௌரவ அமைச்சர் ரவுப் ஹக்கீம் அவர்களிடத்திலே நான் ஏற்கனவே நீங்கள் அந்த அமைச்சுக்கு பொறுப்பாக வருவதற்கு முன்னர் ஏடிபி 5-7 திட்டத்துக்கு கீழே சிலாபத்துக்கும் அதேபோல மன்னார் வவுனியாவுக்காக ஏடிபி 5-ல் பல மில்லியன் டாலர் பணத்திலே தண்ணீர் திட்டம் அமைச்சர் தினேஷ் குணவர்தன் அவர்கள் இருந்தபொழுது ஒதுக்கீடு செய்து அந்த வேலைகள் நடந்து முடியும் தருவாயில் இருக்கின்றது. நீங்கள் வந்த பிறகு இன்னும் அதற்கு கூடுதலான சில வசதிகளை ஏற்படுத்தி செய்து தந்ததற்காக நன்றி கூறுகின்றேன். அண்மையிலே நான் சில கோரிக்கைகளை உங்களிடத்திலே வைத்தேன். நீங்கள் அந்த கோரிக்கைகளை குறிப்பாக காக்கியங்குளம், சாலம்பைக்குளம், ஆண்டியாபுளியங்குளம், பாவக்குளம் போன்ற வவுனியாவிலே அது மாதிரி பல தமிழ் கிராமங்கள், வவுனியா வடக்கிலே சில கிராமங்கள் இவ்வாறு மன்னாரிலே, முல்லைத்தீவிலே, அதேபோல மன்னாரை எடுத்துக்கொண்டால் மரிச்சிக்கட்டி, கரடிக்குழி, முள்ளிக்குளம், பாலக்குழி போன்ற பல கிராமங்கள், அலக்கட்டு போன்ற பிரதேசங்கள், அதேபோல சன்னார் ஈச்சிலவக்கை போன்ற பகுதிகள் இவ்வாறு தண்ணீர் இல்லாமல் மக்கள் கஷ்டப்படுகிறார்கள். குத்தலத்திலே கரம்பை, அதேபோல கரத்தீவு, அதேபோல ஹிதாயத் நகர் என்ற ஒரு கிராமம் புதிதாக அமைக்கப்பட்ட கிராமம், அதேபோல நாகவில்லு உங்களுக்கு தெரியும், நாகவில்லு கிராமம், இருக்கலம்பட்டி மக்கள் வாழ்கின்ற கிராமம், இவற்றெல்லாம் சேர்த்ததாக ரசூல் நகர் போன்ற பல கிராமங்கள் அங்கு இருக்கின்றது. இவ்வாறான கிராமங்களுக்கும் குறிப்பாக தண்ணீர் பிரச்சனை என்பது தில்லேரியில் வாழ்கின்ற அதிகமான மக்கள், புத்தள மக்கள், அதாவது இடம்பெயர்ந்த மக்கள் வந்தபொழுது அந்த மக்கள் அதாவது கை கொடுத்து இன்று வரை எந்த மறுப்பும் இல்லாமல் அந்த மக்களோடு சேர்ந்து வாழுகின்ற அந்த பிரதேசங்களிலே இந்த மக்களுடைய எண்ணிக்கை அதிகரிக்கப்பட்டதனாலும் தண்ணீர் பிரச்சனையாலும் பாரிய பிரச்சனை இருக்கின்றது. இதற்கான ஒரு திட்டத்தை நீங்கள் வகுத்து உங்களுடைய காலத்திலே இந்த பிரச்சனைகளை எல்லாம் தீர்த்து தர வேண்டும் என்று நான் அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். உங்களுடைய அமைச்சுக்கு பெரிய தொகை ஒதுக்கப்பட்டிருக்கின்றது நகர அபிவிருத்திக்காக. தயவு செய்து எங்களுடைய வடக்கு மாகாணத்திலே நிறைய பகுதிகள் கடந்த காலத்திலே யுத்தத்தால் முழுக்க அழிக்கப்பட்டிருக்கின்றது. அவற்றை நீங்கள் திட்டமிடுங்கள், திட்டமிட்டு சிறு சிறு நகரங்களாக அவற்றை நீங்கள் அமைத்து தாருங்கள் என்று நாங்கள் உங்களிடத்திலே அன்பாக வேண்டுகோள் விடுக்கின்றோம். அதுபோல அதாவது ஏற்கனவே நான் அமைச்சர் சம்பிக்க ரணவக்க அவர்களிடத்திலும் சொன்னேன், யூடிஏ அவரிடத்தில் இருக்கின்றது, அதற்கான ஒதுக்கீடுகள் உங்களிடத்தில் இருக்கின்றது. எனவே இரண்டும் இணைந்து இந்த பகுதிகளிலே குறிப்பாக முசலி என்பது 25 வருஷம் அழிந்த ஒரு பிரதேசம், அதற்கான ஒரு சிறிய நகர கட்டமைப்பை ஏற்படுத்தி தாருங்கள். அதே போல நான் ஏற்கனவே பேசுகின்ற பொழுது அமைச்சர் பைசல் முஸ்தபாடத்திலே கல்பிட்டி பிரதேசபை என்பது பாரிய தூரத்தை கொண்ட ஒரு பிரதேசபை, அதை இரண்டாக பிரித்து கல்பிட்டி நகரசபையாகவும் கடையாமொட்டைக்கு ஒரு தனியான பிரதேசபையாகவும் அதை ஆக்குங்கள். புத்தளம் நகரசபையை நீங்கள் மாநகரசபையாக மாற்றி தாருங்கள். மன்னார் வவுனியா போன்றவற்றையும் மாநகரசபையாக மாற்றி தாருங்கள். அதே போல சம்மாந்துறையை பிரதேசபையிலிருந்து நகரசபையாக தரம் உயர்த்துங்கள். எனவே அந்த வகையிலே இன்னும் ஒன்றை சொல்ல வேண்டும். சகோதரர் ரவுப் ஹக்கீம் அவர்கள் முன்னே இருக்கின்றார். நேற்று பாராளுமன்றத்திலே நடந்த ஒரு சம்பவத்தை அவருடைய SLMC வெளிச்சம் என்கின்ற ஒரு வெப்சைட்டிலே மிக அப்பட்டமான பொய்யை போட்டிருக்கிறார். ஒரு பாராளுமன்ற உறுப்பினருடைய வரப்பிரசாத உரிமை இருக்கின்றது கௌரவ பிரதிசபானவர்களே. இங்கு பாராளுமன்றத்திலே பேசுகின்ற விடயத்தை பிழையாக தெரியப்படுத்துகின்ற ஊடகங்கள் இருந்தால் அவற்றை சரி செய்ய வேண்டும் என்ற உத்தரவை அல்லது வேண்டுகோளை நீங்கள் விடுக்க வேண்டும். ஏனென்றால் இவ்வாறான சிறுபிள்ளைத்தனமான வகையிலே இவ்வாறான இருக்கின்ற சோசியல் மீடியாக்களை பயன்படுத்தி அப்பட்டமான பிழைகளை தவறுகளை கலந்து கொள்ளுமாறு அன்பாக வேண்டிக் கொண்டு கௌரவ அமைச்சர் ரவுஃபக்கீம் அவர்களுக்கும் அவருடைய பிரதி அமைச்சர் அதேபோல அமைச்சர் சம்பிக்கர் அனவக் அவர்களுக்கும் அவருடைய அமைச்சர் நண்பர் லசந்த் அவர்களுக்கும் அமைச்சர் ஃபைசல் முஸ்தபா அவர்களுக்கும் அவருடைய அமைச்சர் பிரதி அமைச்சர் எங்களுடைய ஜெயரத்ன அவர்களுக்கும் என்னுடைய மனமார்ந்த நன்றியையும் வாழ்த்துக்களையும் கூறி விடைபெறுகிறேன். நன்றி.
பார்லிமெண்ட் திவாகரே சந்தா பசோ எக்கதாக்குவா அத்திட்டு